හොඳයි සාදු. 2023 වසරේ 10 මාසේ 15 වෙනිදා භාවනා වැඩසටහන. දිසෝ දිසං යන්තං කෛරා වේරිවාපන වේරිනං මිච්ඡාපනහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. මෙන්න මේ ගාථා ධර්මය අපිට මුලින්ම සිහිපත් කරන්න හිතෙනවා. පින්නතුනේ මිච්ඡාපනහිතං චිත්තං, සිත මිත්‍යා දෘෂ්ටියේ පිහිටුවාම එක මොනතරම් බරපතල කාරණයක්ද කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් බලන්න, නෙවැරදි ආගමක් දහමක් විනයක් නැති නිසා ලෝකේ නේද ත්‍රස්තවාදී පිරිස එක පාරට කඩා වැදිලා මුළු ගම් නියංගම් නිරායුධ වැසියන් පුජ්‍යලයන්ව ඝාතනය කරලා දානවා. ඇයි එහෙම කරන්නේ? මිච්ඡා පනිහිතං චිත්තං, මිත්‍යා දෘෂ්ටිය නිසා. ඔහුගේ ඔළුවට දීලා නැහැ නිවැරදි කර්මය, කර්ම විපාකය, පරහිතකාමීත්වය, දයාව, අනුකම්පාව දීලා නැහැ. අනේ වෙනි අවස්ථාවන් වල මට හිතුණා සිංහල ජාතිය කියන්නේ මොන තරම් ශ්‍රේෂ්ඨ උත්තරීතර ජාතියක්ද කියලා. අපේ රටට විරුද්ධව සටන් කරපු එළහරට හරේ සටනින් පරද්දලා මිය ගියාට පස්සේ හරේ සෑයක් හදලා නුඹල මේකට ගරු කළා ඵලයල්ලා කියලා කියපු රජවරු හිටපු රටක්. තේරුණානේ? අපි අනුන්ගේ රටකට ගිහිල්ලා ගහලා නෙමෙයි, අපේ රටටම එන හතුර අපේ ගෙදරටම පයින් හතුරට ගහලා මේ හතුරටත් ගරු කරපියව් කියලා කියපු රටක්. ඒව මතුවෙන්නේ ආර්ය උත්තමයන් වහන්සේලාගේ මහා බෝසත්වරු ළඟ පමණයි. ඒක නිසා තමයි දුටුගැමුණු රජුරු යුද්ධ කළා තපායේ ගියේ නෑනේ. ඇයි? උතුම් මානව ගුණධර්ම තිබුණු නිසා. ඒ නිසාවෙන් අපිට පේනවා පින්නතුනි මේ සම්මා පනිහිතං චිත්තං කියන කාරණය කොච්චර වටිනවද. සම්මයක් හිත පහළ කර ගැනීම. බුදුරජාණන් වහන්සේ ගාථාවෙන් අනුදැන වදාරන්නේ සතුරෙකු විසින් තවත් සතුරෙකුට කරන සතුරු ක්‍රියාවලියකටත් වඩා බරපතල හිරිහැරයක් සංසාරේ සිද්ධ වෙනමය. මිත්‍යා සිත නිසා, මිත්‍යා දෘෂ්ටිය නිසා, මිත්‍යා සංකල්පය නිසා කියන කාරණේ නිසා. එහෙමනම් මේ ලෝකේ පළමුවෙන්ම ඇති කරන්න ඕන දෙයක් තමයි සම්මයක් දිට්ඨිය, සම්මයක් සංකල්පනාව, සම්මයක් චිත්තය ලෝකේ පහළ කරන්න. මම සටන් කරන්න පින්නතුනි පුජ්‍යලයන් සමග නෙමෙයි, පංචස්කන්ධ එක්ක නෙමෙයි, දෘෂ්ටිත් එක්ක, මිත්‍යා දෘෂ්ටිත් එක්ක. සම්මාදිට්ඨිය කියලා එකක් නැහැ. තියෙනවා නම් තියෙන්නේ ඔක්කොම මිත්‍යා දෘෂ්ටි. ඊළඟට ඔයත්තන්ට කුතුහලයක් ඇති වෙනවද ඒකේ? අම්මා දිට්ඨිය කියලා එකක් නැහැ. තියෙනවා නම් තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය විතරයි. නිකන් කම්පියුස් වෙලා යනවා නේද වැඩි. ඉතින් ඒ නිසා පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක. ඒක කල්පනා කරලා හදා ගන්න ඕන. දෘෂ්ටි නම් සියල්ල මිත්‍යා දෘෂ්ටි. අපේ මාත්‍යත් බොහොම කාලයකට පස්සේ ඇවිල්ලා ඉන්නවා. ඔව්, මේ මදවච්චි ඉඳලා කොච්චර දුරද නේද? ඒක නිසා දෘෂ්ටි නම් මේ ලෝකේ හැම එකක්ම මිත්‍යා දෘෂ්ටි. පිනතුනේ සම්මාදිට්ඨික ආගම ධර්මයක් ලැබීම බුදුන් සරණ යන්න ලැබීම මොනතරම් ශ්‍රේෂ්ඨද. මිත්‍යා දෘෂ්ටිය කල්පනා කරන්නේ නැතුව එකපාරට තමන්ගේ ක්‍රියාවලිය විතරක් ගැන කල්පනා කරලා වැටවා කඩාගෙන ගිහිල්ලා මිනිස්සුන්ට ගහලා මරලා විනාශ කරලා එක දවසකින් 1000ක් මරනවා කියන්නේ පොඩි ගාණක් නෙමෙයි. අපේ යුද්ධකින් මැරෙන්නේ අවුරුදු ගාණකට 1000ක් මැරෙන්නේ. තේරණානේ? කෂණේකින් 1000ක් මැරෙනවා විනාඩි ගාණක් ඇතුළත. විනාඩි 28ක් ඇතුළත රොකට් ප්‍රහාර 5000ක් එල්ල වෙනකොට කොහේ වළක්වන්නද? ඒක ත්‍රස්තවාදී මහා ව්‍යසනයක් වෙන තුනේ. අපි කොළඹ වගේ වුණා නම් මුළු කොළඹම බිමට සමතලා වෙනවා. ඈ. ඒක නිසා මහා භයානක තත්ත්වයක්. හැබැයි මේ මිත්‍යා පනහිත චිත්තේ පිහිට කරගත්තේ මිනිස්සු කල්පනා කරන්නේ අපිට මේ වගේ ආයි රිටර්න් එකක් එනවා කියලා. කර්ම විපාකයක් තියෙනවා කියලා. අනිත් අයත් අපිට ප්‍රතික්‍රියාවලියක් කරනවා කියලා. ලෝකේ ප්‍රතික්‍රියාවලියක් වෙනවා, කර්මයේ ප්‍රතික්‍රියාවලියක් වෙනවා, නීතියේ ප්‍රතික්‍රියාවලියක් වෙනවා, සමාජයේ ප්‍රතික්‍රියාවලියක් වෙනවා කියලා කල්පනා කළේ නැහැ. එතකොට ඒ ඇත්තන්ට මොකද්ද ඒකට ලැබුණේ? ෂණිකවම ඒහා සමාන දැවන්ත ගිනි ජාලාවක් ඒ විදියටම උත්තර දෙනවා. ඒ විදිහටම උත්තර දෙනවා. මොකද දැන් මේ ලෝකේ ඉගෙනගෙන තියෙනවා තම තමන්ගේ දන්න භාෂාවෙන්ම තමයි උත්තර දෙන්න ඕන කියලා. ඒ නිසා ඒගොල්ලොත් කියනවා ත්‍රස්තවාදීන්ට උත්තර දෙන්නේ ත්‍රස්තවාදීන්ගේම භාෂාවෙන් කියලා. ඉතින් ඔය භාෂාව තේරුම් ගන්න අපිට අවුරුදු 30ක් ගියානේ ලංකාවේ. දැන් අපි මොළදී කිව්වා භාෂාව හරියට තේරුම් ගන්න කියලා. තේරුම් ගන්න අවුරුදු 30ක් ගිහිල්ලා තේරුම් ගත්තා. එතකොට ඒක ඉවර වුණා. ඒ භාෂාවෙත් තමයි ඒගොල්ලන්ට ඒ කතා කරලා ඒක ඉවර කරන්න තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. මොකද හේතුව ඔවුන් කරුණාව දන්නේ නැහැ, දයාව දන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ පවා යක්ෂයන් දමනය කළේ වතුර පෙන්නලා නෙමෙයි, ගිනි ජාලාවක් පෙන්නලා තමයි බය කරේ. මොකද ඔවුන්ගේ භාෂාව, ඔවුන් බය ඒකට, ගින්නට. ඒ වගේ පින්නතුනේ මේ ලෝකේ ස්වභාවයක් තියෙනවා. ධර්මයෙන් පාලනය කරන්න පුළුවන් ලෝක සමාජ සම්මතයක් තියෙනවා. නීතියෙන් පාලනය කරන්න පුළුවන් සමාජ සම්මතයක් තියෙනවා. දඬුවමින් පාලනය කරන්න පුළුවන් සමාජ සම්මතයක් සීමාවක් තියෙනවා. ඒ වගේම ඔය වගේ දඬුවම් වලින් එහෙම නැත්නම් අවියවද වලින් ලෝකේ පාලනය කරන සීමාවකුත් ලෝකේ හැමදාමත් තියෙනවා පින්නතුනේ. ඒ නිසා අපි කතා කරන්න ඕන මුළු මහත් මිනිස් වර්ගයාටම, මිනිස් සිතටම කතා කරන්න ඕන. දැන් ඉතින් ඊට පස්සේ පින්නතුනේ ඔය භෞතික ක්‍රියාවලිය, භෞතික ධාමයට කියන්න පින්නතුනේ ලෝකය කියලා. මේ ලෝකේ හැටිනේ. එක තැනක මෙඩිටේෂන් කරනවා, තව තැනක යුද්ධ කරනවා, භාවනා කරනවා. එක තැනක තව තැනක යුද්ධ කරනවා, තව තැනක තවත් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මහා පුදුමයි මේ විශ්වයේ එක එක තැන්වල එක එක ස්වභාවයන් තියෙනවා. මං හිතන්නේ මේ මුළු මහත් ලෝකෙම ස්වභාවය තමන්ගේ හිතට ගත්තහම චිත්තේන නියති ලෝකෝ කියලා කියන්න පුළුවන්. සිත තුළ ලෝකය පිහිටලා තියෙනවා. දැන් ඔබේ සිතෙත් යුද්ධ තියෙන කොටසක් තියෙනවා. බලන්න නැද්ද කියලා? ගැටිමින් තියෙන ප්‍රශ්න තියෙන සටන්කාමී කොටසක් තියෙනවා. තව කොටසක් ඊටාම කාරුණික, දයානුකම්පාව, පරිත්‍යාගශීලී, දාන චේතනා තියෙන සිතේ කොටසක් තියෙනවා. තව තැනක ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, තරඟය ඒව තියෙන කොටසක් තියෙනවා. තව තැනක බය, තැති ගැනීම, බිය, සංකා, කනස්සලු ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ ලෝකෙත් මේ වෙනකොට විවිධ රටවල්, විවිධ තැන්වල මේ ඉන්න සිතුවිලි වලින් පිරීලා ඉන්නවා. එහෙමනම් ලෝකය සමානයි සිත, සිත සමානයි ලෝකය. මිනිස්සුන්ට ජයග්‍රහණ තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න බැරුව මිනිස්සු තුලින් ජයග්‍රහණ මිනිස්සුකු පරාජය කළ ජයග්‍රහණ කරන්න රටක් පරාජය කළ ජයග්‍රහණය කරන්න සොයනවා නම් ඒක කවදාවත් හම්බ වෙන්නේ නැති ජයග්‍රහණයක්. තමන්ට පුළුවන්කම තියෙන්නේ තමන්ගේ සිත දමනය කර ගැනීමෙන් ජයග්‍රහණය ලැබීම පමණයි. වෙන ජයග්‍රහණයක් අපිට නැහැ. එහෙමනම් අපි ලෑස්ති වෙලා ඉන්නේ අල්ලපු ගෙදරත් එක්කවත් සටන් කරන්න නෙමෙයි. අපි ලෑස්ති වෙලා ඉන්නේ අපේ හිතත් එක්කම සටන් කරන්න. ඒ සටන අවිආයුධ එක්ක තියෙන සටනක් නෙමෙයි, ධර්මානුකූල සටනක්. දැන් බලන්න බුදුහාමුදුරු දසබල මාර සේනාවත් එක්කම සටන් කරා. මොකද්ද පාවිච්චි කරපු ආයුධේ? කිසිම භෞතික ආයුධයක් භාවිතා කරේ නෑ. ඒ මාරය භාවිතා කරපු එකක්වත් භාවිතා කරේ නෑ. කඩු, කිනිසි, හෙල්ලවල්, ඒ කාලෙදි බිච්ච ආයුධ ටික තමයි ඔක්කොම පෙන්නලා තියෙන්නේ. දැන් කාලේ දසමල මාරසෙනග පෙන්නුවා නම් ඕකට දානෝ මහා බෝම්බ, රොකට් ප්‍රහාර, ගුවන් ප්‍රහාර, ඒවා පෙන්නේ. ඒවායි ඒ කාලේ ඒවා තිබ්බේ නෑනේ. ඒ නිසා ඒ කාලේ තිබ්බ ආයුධ ටික ඔක්කොම දාලා චිත්‍ර ශිල්පියා පෙන්නුවා මෙන්න මේ වගේ මාර සේනාවක් ආවා. ඒ මාර සේනාවට බුදුරජාණන් වහන්සේ පින්දුතුනි ඒ අවියාවද ඔක්කොම මල් වැසි බවට පත් කළා. ඒ ගල් මුල් ඔක්කොම මල් වැසි බවට පත් කළා පින්දුතුනි. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශක්තිය, ධර්ම බලය. ඉතින් ඒ කටයුත්ත අපිටත් කරන්න තියෙනවා බුදුමග ගමන් කරද්දී. ඒ කටයුත්ත අපිටත් කරන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ භාවිතා කරපු ක්‍රමය තමයි පින්නතුනි අල්ලා ගැනීම වෙනුවට අතහැරීම. ඔය අල්ලා ගන්න ගියාම නේ යුද්ධ තියෙන්නේ නේ. බුදුරජාණන් වහන්සේ භාවිතා කරේ අතහැරීම. හැබැයි ඉතින් ඕක භෞතිකයෙන් පාවිච්චි කරන්න යන්න බෑ. තේරුණානේ? ඒක අර රටවල් වලට ආදේශ කරොත් මේ රටේ මිනිස්සු වෙන කොහට හරි දුවන්නද? ඈ ආයතනින් ගහර තවත් කොහේ හරි දුවන්න? එතනින් ගහනකොට ඒක භෞතිකව ආදේශ කරන්න බෑ. මේක විඥානමය වශයෙන්. විඥානමය වශයෙන් සංඥා වශයෙන් අපිට අත්හරින්න තියෙන වැඩපිළිවෙලක්. ඉතින් මෙන්න මේක අපේ උදවිය භෞතිකව ගත්තා. භෞතික වර්ගත්තාම ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා විඥාන වශයෙන් අත්හරින්න ඕන, සංඥා වශයෙන් අත්හරින්න ඕන, සංකාර වශයෙන් අත්හරින්න ඕන. දැන් මේ ඇස මම මගේ ආත්මය කොට ගන්නා වූ ස්වභාවය. ඒ නිදහස්ව තමන්ගේ හිත තියාගන්න ඕන. ඇස අල්ලගන්නේ නැතුව බලන්න ඇස ස්වභාවිකව තියෙන්න රින්න. ඇස අල්ලගන්න එපා පුංචි ළමයි වගේ. පුංචි ළමයින්ගේ ඇස් දෙක ඔහේ ස්වභාවිකව තියෙනවා. බලන්න ඔබේ ඇස හරියට මනසත් එක්ක මොලෙත් එක්ක අල්ලලා ගැට ගහලා තියාගෙන ඉන්නේ. ඒක ලිහිල් කරන්න, තුනී කරන්න, ඒකට ඇති බන්ධනය අඩු කරලා දාන්න. අන්න ඒකට කියනවා ඇස සංවර කරනවා, ඇස අත්හරිනවා, ඇස නිරෝධ කරනවා, ඇස ඉක්මවනවා කියන වචන භාවිතා කරනවා. දැන් බලන්න මේ මොහොතම ප්‍රායෝගික වෙන්න. ඔබේ ඇස ඔබ ගැට ගහගෙන තියෙනවා නම් මොළයට සිතට ඒක ටිකක් නිදහස් කරන්න, සම්පූර්ණයෙන් නිදහස් කරන්න, තුනී කරන්න. ඒක තමන්ගේ ඇඟ ඇතුළෙන්ම ආත්මයෙන්ම සිද්ධ වෙන්න ඕන දෙයක්. නිකම් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා කෝටි වාරයක් කිව්වත් වැඩක් නැහැ. ඒ එනර්ජි එක මෙතනින් එනවනම්, ඒ ශක්තිය එනවනම් වැඩක් නැහැ. ඒ ශක්තිය බිඳින්න. මේ මොහොතේම කරන්න. ඊළඟට පින්තුනේ මේ කන මම නොවේ මගේ ආත්මය නොවේ කියලා කල්පනා කරගෙන මේ කන තෙක්ක අපි හිත මොලේ බැඳගෙන තියෙන ස්වභාවය තමන්ගේ අර ශක්ති වශයෙන්ම මුදා හරින්න දුරු කරලා දාන්න. දැන් ඇසත් අත්හැරියා, කනත් අත්හැරියා, ශක්ති වශයෙන්ම බැඳගත්තු ස්වභාවය අත්හැරියා. දැන් මේ නාසය මම මගේ ආත්මය කොටගෙන තියෙන ඒ ස්වභාවය හිතට මොළයට බැඳගෙන තියෙන ස්වභාවය අත්හරින්න. මේ දිව මම මගේ ආත්මයකට මේක මගේ දිව කට කියලා අල්ලගෙන තියෙන එක මනසින් මොලෙන් අල්ලගෙන තියෙන එක අතහැරලා දාලා නිදහස් වන්න ස්වභාවික වන්න. එවිට ඔබ හිස ඇතුළත තියෙන මේ ඉන්ද්‍රියන් හතරෙම බලය බිඳලා ශක්තිය බිඳලා නිදහස් වෙලා. ඊළඟට පින්නතුනේ මේ ශරීරයම තමන්ගේ බොඩි එකම මගේ ආත්මය කොටගෙන තියෙන චිත්ත ශක්තිය ධාරාව බිඳින් දුරු කරන්න, නිදහස් කරන්න, අතහරින්න, නිරෝධ කරලා වාසය කරන්න. කුමන කුමන හෝ අරමුණු ක්‍රියාත්මක කරන මේ සිත මගේ, මගේ ආත්මය, මේ සිත මමය, සිතට පහළ වෙන දේවල් මගේ කියලා කියන විශ්වාසය, ඇදහිම අත්හරින්න, තුනී කරන්න, නිදහස් කරන්න, දුරු කරලා දාන්න, තමන් නිදහස් වන්න. දැන් ඇසෙන් නිදහස්, කනින් නිදහස්, නාසයෙන් නිදහස්, දිවෙන් නිදහස්, ශරීරයෙන් නිදහස්, මනින් නිදහස්, ඒවට තියෙන ආසත්තකමෙන්, ඒවා සත්ව පුජ්‍යල ආත්ම වශයෙන් ගැනීමෙන්, ඒ මම මගේ ආත්මයකට ගැනීමෙන්, හේට දක්වන ශක්ති විශේෂය, උපාදාන ශක්තිය අතහැර දමා තමන් නිදහස් කෙනෙක් හැටියට වාසය කරනවා. මිත්‍යා පනිහිතං චිත්තං මිත්‍යා සහගත තැනක හිත පිහිටුවා තිබෙනවය. මිත්‍යා තැනක හිත පිහිටුවා තිබෙනවය. ඔය ෆෝන් එකකට හැමතිස්සෙම මැසේජ් එන්නේ කාගේද? සද්දයක් එනෝ වරින් වර බලන්න තමන්ගේ ෆෝන් ඕෆ් කරලා තියාගන්න. දැන් එනෝ ටින් ටින් ගගා හැමතිස්සෙම සද්ද එනෝ. මිත්‍යාවේ සිත පිහිටවන්න එපා කියලායි බුදුහාමුදුරු කියන්නේ. එතකොට පළවෙනි මිත්‍යා දෘෂ්ටිය මොකක්ද? මේ මම වෙමි කියලා ගත් එක. තේරුණා නේද? පළවෙනි මිත්‍යා දෘෂ්ටිය. දෙවෙනි දෘෂ්ටියා දෘෂ්ටිය. මේ මගේ ආගම කියලා මොනවා හරි කෙහෙල් මලක් ගත් එක. මොන ආගමක් වුණත් මට කමන්නේ නැහැ. මුකාක් හරි අටමගලයක් මේක මගේ ආගම කියලා පට්ටල් කරනවා. අන්න දෙවෙනි මිත්‍යා දෘෂ්ටිය. තුන්වෙනි එක මේ මගේ ජාතිය කියලා ගත්තා. ඒත් ඒ අටමගලයක් මොකක් හරි ජාතියක් වෙන්න පුළුවන්. මොන ජාතියක් වුණත් මහ වැඩක් නැති අටමගලයක් තමයි. අටවගත් එක, හදාගත් එක. අටමගලේ කියන්නේ ඒකට. හරිනේ. ඊළඟට මේ මගේ රට කියලා ගන්නවා. ඒක බරපතල මිත්‍යා දෘෂ්ටියක්. ඒකත් අටමගලයක්, අටවගත් එකක්. දැන් මේ ලංකාවේ සිටිසන් වලින් අයින් වෙලා පිටරට සිටිසන් ගත්ත කට්ටිය එතන ඉඳලා හිතන්නේ ඒගොල්ලන්ගේ රට ඒක කියලා. ඉතින් අටමගලයක් නේ. ternary. ඉතින් ඔන්න ඔය අටමගල වල ටික මේ මිනිස්සුන්ගේ ඔළුවෙන් අයින් වුණා. මොකද්ද මේ මම කියන දෘෂ්ටියෙන් අයින් වුණොත්, මේ මගේ ආගම කියන දෘෂ්ටියෙන් අයින් වුණොත්, මේ මගේ ජාතිය කියන දෘෂ්ටියෙන් අයින් වුණොත්, මේ මගේ රට කියන දෘෂ්ටියෙන් අයින් වුණොත් මුළු ලෝකෙටම පින්නතුනේ අවියවද ඕන්නේ. යුද්ධ එකක්වත් නැහැ. මනුස්සයා ස්වභාවිකවම සාමකාමී. මේ කියන්නේ සියලු මනුස්සයන්ට. මිනිස්සු ළඟ තියෙන්නේ මෝහාන්ධකාරයක්, මානසික මෝහාන්ධකාරයක් තියෙන්නේ. ඉතින් මිනිස්යාගේ ශරීරත් එක්ක මන් තරහ නැහැ. මොකද ශරීරය කියන්නේ මස් කැදල්ලක්. ඔය මස් කැදල්ල ඇතුළට ආවේශ කරන්න පුළුවන් ඕනම දෙයක්. මිනිස්යා මෝඩ නම් මහත්තයා මේ වෙන මේ දැන් ඔබතුමාලා ඔය ඕන කෙනෙක් ඕන විදියකට ආවේශ කරන්න පුළුවන්. මනුස්සය කියන්නේ මස් කැදල්ල. මනුස්සය කියන්නේ හිස්කොලයක්. ඒ හිස්කොලේ ඕන චිත්‍රයක් අඳින්න පුළුවන්. බ්‍රේන් වොෂ් කරනවා කියන්නේ. බ්‍රේන් වොෂ් කරන අයගේ සිරිත ප්‍රධාන ක්‍රමවේද එකයි තියෙන්නේ. මොකද්ද ඒකම ක්‍රමවේදය? ප්‍රතිවාදියාට ශ්‍රාවකයාට හිතන්න දෙන්නේ නැහැ. ඔන්නෝග තමයි පළවෙනි ක්‍රමවේදය. බ්‍රේන් වොෂ් කරන අයගේ ලෝකෙ තියෙන එයාට හිතන්න දෙන්නේ නැහැ. එයාට හිතන්න දුන්නොත් එහෙම තමන්ගේ වැඩේ කරගන්න බැරි වෙලා යනවනේ. දැන් අපේ ක්‍රමේ මොකද්ද? අපේ ක්‍රමේ හිතපල්ලා 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 මේ මං කියන එකවත් පිළිගන්න එපා හිතපල්ලා කියන එක. හිතන්නම ඉඩ දෙන එක අපේ ක්‍රමය. උන්ගේ ක්‍රමය හිතන්න ඉඩ දෙන්නේ නැහැ. අන්න ඒකයි. මේක පිළිගනින්, අර මහත්තයා කිව්වා වගේ මේ අන පිළිගනින්, මේක ක්‍රියාත්මක කරපන්. එතනින් එහා කතා බෑ. ඒ විවාද කරන්න බෑ. මොකුත් බෑ. එන්න ඒගොල්ලන්ට තමයි කියන්නේ බ්‍රේන් වොෂ් කරන අය කියලා කියන්නේ. මන් දන්නේ වොෂ් කරනවද පුරවනවද කියලා. මට හිතන්නේ වොෂ් කරනවා කියනට වැඩිය හොඳයි කුණු පුරවනවා කියලා. කුණු පුරවනවා. එහෙනම් අන්න දැන් දෙක ඉගෙන ගත්තා. හිතන්න දෙන තැනකින් ධර්මය අහන්න ඉගෙන ගන්න. එතන තමයි මට මගේ නිදහස, මගේ ෆ්‍රීඩම් එක ලබා දෙන තැන කියලා හිතන්න. හිතන්න දෙන්නේ නැති අය ඉන්නවනම් ඒ තමයි ත්‍රස්තවාදී. ඒ තමයි කණ්ඩායම්. ඒ තමයි ආගමිකයන්. තේරුණා නේද? එනිසා ඔබට දෙනවා හිතන්න. ඔබට තියෙනවා විචාරශීලී බුද්ධිය. තමන්ගේම චින්ත හිතීමේ හැකියාවෙන් තමයි ගොඩට එන්න පුළුවන්. මිනිසුන්ට හිතන්න දුන්නා. මිනිස්සු ජයග්‍රහණ ලැබුවා. හේත් බුදුහාමුදුරුව පිරිනුවම් පානකොට බලු බල්ලෙක් නෑ. අර කුකුට්ටාද කක්කුට්ටාද නදියෙන් මඩ වතුර ටිකක් ගෙනල්ලා බීලා යන්තම් අර එලිමහනේ පබ්ලිස් ප්ලේස් එකක තිබුණු නිකන් පොදු මහ ජනතාවට වාඩි වෙන්න තිබුණු ගල්ලෑල්ලක් උඩ සිවුරු දෙපොට කරලා ඉවර වෙලා සිංහසෙයියාවට ඇලවෙලා පිරිනුවම් පෑවා. ඒ තමයි ලෝකෙ හැටි. තමන්ට කියලා කිසි කෙනෙක් හදාගෙන නැහැ. අර පෞලේ ඥාතිය වෙච්ච නිසායි සිය කැමැත්තෙන්ම උපස්ථායක ධූරය තෝරගත්ත නිසායි ආනන්ද හාමුදුරුව කොහොම හරි හලන්න නැතුව පස්සෙන් ආවා. මුළු මහත් ලෝකයක් නිවාපු බුදුහාමුදුරුවන්ට අවසානයේදී ඒ වගේ කලදසාවක් කොහොමද ගියේ කියලා මට හිතා ගන්න අමාරුයි. දැන් මහත්තයා ගෙදරට අවුරුදු 80ක හාමුදුරු කෙනෙක් දානට වැඩියෝ. මහත්තයා තනියෙන් යවනෝද පාරද කියන්න කියලා. බුදු බව හිතන්න ඕනේ නැහැ. වයස ගැන හිතලා මහත්තයා කරන්නේ ගිනිල්ල දානවා ගෙදරට නැත්තම් පන්සලට. බුදුහාමුදුරන්ට එහෙව් එකක්වත් නැහැ නේ. ඈ පිරිකර දාන ටිකවත් අරගෙන නැහැ. අපේ දෙන්නේ ගෝලියෝ ටිකක් අපි එවනවා ඔබ වහන්සේ වඩින විහාරස්ථානය දක්වා කියලා. එවන්න පුළුවන් නේ. එහෙ මොකවත් නැහැ. අද අපි බුදුහාමුදුරු මල් උඩ තියාගෙන වන්දනා කළාට හීන ලෝකයක බුදුහාමුදුරු දැම්මට බුදුහාමුදුරන්ගේ ප්‍රායෝගික ලෝකය මත් ශරීරයේ ජීවත් වෙච්ච ලෝකය හරීම දුක් ගැහැට පිරි නින්දා අපහස ගැරහුන් පිරි විවිධ අඩත්තේට්ට කම්බලින් පිරි විවිධ ලෙඩ රෝග අපහසුතාවන් වලින් පිරි මීටත් වඩා ඉතාම දරුණු සහ කුරිරු සමාජයක් තුළ පැවතිච්ච දෙයක්. ලෝකේ කවදත් මේක ඇති වෙනව මේක වෙනස් කරන්න බෑ පින්නතුනි. මොකද හේතුව නයි පොළොංගුන්ගේ ආත්ම වලින් මිදිලා එන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ නයි පොළොංග ගති අරින්න බෑ. ternary නයි පොළොංගු මැරෙනවනේ. කෙලින්ම එකෙන් රිටර්න් එක එනෝ නයි පොළොංගු වගේ අම්මා තාත්තලා හිටියොත් එහෙම ඉන්නෝනේ නයි පොළොංගු දෙන්නා වගේ කියලා කියන්නේ. නයි පොළොංගයි වගේ දෙන්න අම්මලා තාත්තලා දෙන්නෙක් ඉන්නෝ ඒ වැරදිලා ඒ කුසවල් වලට එනවා. ආපු ගමන් උන් ඉපදුනාට පස්සේ ඉපදුන දවසේ ඉඳලා නයි පොළොංගු වගේ තමයි නයි පැටව පොළොංගු පැටව වගේ තමයි හැසිරෙන්නේ. කලාතුරකින් තමයි දිව්‍ය ලෝකවල ඉඳලා බ්‍රහ්ම ලෝකවල ඉඳලා පින්වන්ත මනුෂ්‍ය ආත්මවල ඉඳලා එන්නේ. තේරුණා නේද? ඒක හොඳටම අපි අකරණ ලද සමාජ අධ්‍යයනයන් වලින් අපිට හොඳට සාක්ෂාත් වෙලා තියෙනවා. ගිය ආත්මේ හොඳ යෝගීවරු වෙලා ඉඳලා ස්වාමීන් වහන්සේලා වෙලා ඉඳලා මේ ආත්මේ උපදිනවා නේද? ඒ දරු හරි පින්වන්තයි. හරි හොඳයි. ගිය ආත්මේ පොළොංගු වෙලා නයි වෙලා බල්ලන් වෙලා සුනකයන් වෙලා මේ වගේ වගේ ආත්මවල ඉඳලා උපදිනවා නේද? ඒ විදිහම තමයි. ඒ ගති චර්යාවන් ඒ විදියට මේ ගතිත් එකට පිහිටනවා පින්නතුනේ. ඒක මහා පුදුමයි. සංසාර ගති, සංසාර චිත්තේ තියෙන ගති. එනිසා දැන් මෙතෙන්දී අපි කරන්නේ මේ තියෙන ගති ඔක්කොම සංසාරෙන් ගති ගෙනාපු ඒවත් ඇති ඒව හොදලා දාන්න. ඊළඟට මේ ආත්ම භාවයේදී එකතු කරගන්න ලද්ද හදා ගන්න ලද්ද ගතිත් ඇති ඒවත් සෝදලා දාන්න. ඊට පස්සේ මනුස්ස ජීවය ලැබුණ නිසා විශේෂයෙන් අපිට මනුස්ස ගතියක් ඇති. මනුස්ස ගතිය මනුස්ස මට්ටමට හරියනවා නම් අර තිරිසං ගතියට වඩා ශ්‍රේෂ්ඨයි මනුස්ස ගතිය. ඒ වුණාට ඔබට උතුම් ආර්ය ශ්‍රාවකත්වයේ අවශ්‍ය නම් ඔබ මනුස්ස ගතියනොත් නිදහස් වෙන්න ඕනද නැද්ද? නිදහස් වෙන්න ඕන. මනුස්ස ගතිය ඇතුලේ තමයි හැදෙන්නේ පිරිමි ගතිය. මනුස්ස ගතිය ඇතුලේ තමයි හැදෙන්නේ ඊළඟට ගැහැණු ගතියක්. නිවන් දැක්කොත් එයා ගෑණියෙකුත් නෙමෙයි පිරිමියෙකුත් නෙමෙයි. නපුසකත් නෙමෙයි. වෙන කෙනෙක් කියලා කියන්න බෑ. බලන්න තාම ඔබ එතෙන්ට ඇවිල්ලා ඉන්නවද නැද්ද කියලා බලන්න. තාම එක්කෝ මම ගෑණියෙක් එක්කෝ මම පිරිමියෙක් කියලා ඉන්නවනම් තාම ආර්ය භූමියට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ එයාගේ සිත වැඩ කරන්නේ, ආත්මය වැඩ කරන්නේ, විඥානය වැඩ කරන්නේ, දෘෂ්ටිය වැඩ කරන්නේ කොහමද? මම පිරිමියෙක් පිරිමියෙක්, මම ගැහැණියක් ගැහැණියක් කියන විදිහට තමයි වැඩ කරන්නේ. පිරිමින් පිරිමි කමට බැන්නොත් පිරිමින්ට තරහ යනවා, ගෑනු කමට බැන්නොත් ගෑනුන්ට තරහ යනවා. ඒකනේ පුරුෂ හිංසනේ, කාන්තා හිංසනේ කියලා වෙන වෙනම තියෙන හිංසන. හිංසනේ නම් හිංසනේ නේද? ඒක නිකන් පුරුෂ හිංසන, කාන්තා හිංසන කියලා වර්ගයක් නෑ. කාට හිංසනය කරත් ඒක හිංසනේ නේද? ඒක වෙන් කළා දාලා තිබ්බට. ඒව ඔක්කොම මේ ලෝකේ යුද්ධ හට ගන්න, ප්‍රශ්න හට ගන්න තියෙන දෙයක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ අතක්කා වචරයි. බුදුහාමුදුරුවෝ තර්ක කරන්නේ නැහැ. ඇයි හේතුව? උන්වහන්සේලාට තර්ක කරන්න දෙයක් නැහැ. තර්ක කළා මොනව දෙන්නද? පැත්තක් තියෙන්න බෑ. දැන් මගේ පැත්ත මොකක්ද? මම බුද්ධාගමේ පැත්තෙත් නැහැ. මම ශ්‍රී ලාංකික පැත්තෙත් නෑ. මම සිංහල කියන පැත්තෙත් නෑ. මං සියන්නිකා පැත්තෙත් නෑ. රාමඤ්ඤනිකා පැත්තෙත් නෑ. මොකද පැත්ත? පැත්තක් නැතුව ඉපදුනා නම්, පැත්තක් නැතුව මැරිලා යනවා නම්, පැත්තක් මේ ජීවත් වෙන කාලේට පැත්තක් හදාගන්නේ මොකටද? දැන් ඔබේ පැත්ත කොහෙද? ගැහැණු පැත්තේද ඉන්නේ, පිරිමි පැත්තේද ඉන්නේ? වෙන ගති අයින් කරන්න බැරි නම් ওই ගති දෙකවත් අයින් කරගන්නකෝ නේද? සමහර ගැහැණු අය ඉන්නව තමන් පිරිමි කියලා හිතාගත්ත අය ඉන්නව. එහෙම අය හම්බෙලා නැද්ද? ඉන්නව. සමහර පිරිමි අය ඉන්නව ගැහැණු ගති ස්වභාවයේ තියෙන අය ඉන්නවා. ඉතින් ගලාතුරුකින් කෙනෙක් මේ ගති විමුක්ත කරගත්ත කෙනෙකුත් ලෝකේ ඉන්නවා. තේරුණාද? ගලාතුරුකින් ඉන්නවා මේ ගති විමුක්ත කරගත්ත කෙනෙක්. සමහර අය ඉන්නවා ගති කවලම් වෙලා. ගති දෙකම තියෙනවා. ගති මික්ෂර තියෙනවා. දැන් හෝමෝන වලින් බැලුවත් තියෙනවනේ. සමහරගේ කාන්තාවගේ තියෙනු පිරිමි හෝමෝන තියන අය ඉන්නවා. සමහර පිරිමි ඉන්නවා ගැහැණු හෝමෝන. බලන්න ඒකෙත් හැටි නේද? එහෙම නේ? එහෙම එකකුත් තියෙනව නේද ડોක්ටර්? එහෙම කතාවක් තියෙනවා. ඒව වුණත් ඒ මම හිතන්නේ ඒව ශරීරය තුළ මේ ද්‍රාවණය වෙන්නේ මේ තමන්ගේ මානසිකව තියෙන එනර්ජි එකේ ස්වභාවයට. යහිතන ස්වභාවයට තමයි මේ ඒවා හැදෙන්නේ. සමහර කෙනෙක් කියන්න පුළුවන් ඒව හැදෙන නිසා ඒ හෝමෝන තත්ත්වයට ඒ වගේ චරිත එනවා කියලා නෑ. මානසිකත්වය නිසා මේක එනවා කියලා කියන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ මොකද්ද? මේ ලැබිච්ච ගති ටික තුනී කරගන්න. මොකද්ද ගති කියන්නේ? ශක්තියක්. මනස කියන්නේ මොකද්ද? ශක්තියක්. මමත්වය කියන්නේ මොකද්ද? ශක්තියක්. අඬෝකෙන් අල්ලන්න බෑ. තැනක තියෙනවයි කියන්න බෑ. හැබැයි ශක්ති ජනනයක් තියෙනවා. තරහ කියන්නේ මොකද්ද? ශක්තිය. ආදරය, කරුණාව, ප්‍රේමය කියන්නේත් මොකද්ද? ශක්තිය. බුදුහාමුදුරුවෝ ළඟ ආදරය, කරුණාව, ප්‍රේමය තිබ්බද? නැහැ. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව තිබ්බද? ඒකනම් පැනලා බොහොමත් කියනෝ නැහැ කියලා. අරක ටිකක් තියෙනවා වගේ කියලා හිතනවානේ. ආදරය, කරුණාව, ප්‍රේමය නැහැ. ආදරය, කරුණාව, ප්‍රේමය කරන අයම තමයි වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව කරන්නේ. ආදරය, කරුණාව, ප්‍රේමය නැත්තම් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නැහැ. මේ දෙකේම ආදීනමේ පෙන්න ගියා මිසක් බුදු කෙනෙකුට දිවිච්ච ආදරයක්වත් කරුණාවක්වත් ප්‍රේමයක්වත් නැහැ. ඒක නිසා ඒකට වචනයක් වශයෙන් යොදා ගන්න ඕන නිසා ලෝකෙට කරන මේ මෙහෙවර සේවය ඒකට කියනවා මහා කරුණාව කියලා. හැබැයි අර මිනිස්සු ළඟ තියෙන එක නෙමෙයි. මිනිස්සු ළඟ තියෙන කරුණාව නෙමෙයි මහා කරුණාව කියන්නේ. ඒක වෙනම කරුණාවක්. වෙනම සැම්පලයක් තියෙන්නේ. වෙනම ක්‍රමයක් තියෙන්නේ. තේරුණාද? වෙනම හැඩයක් තියෙන්නේ ඒකට. මහා කරුණාවේ හැඩේ වෙනස්. දැන් ඔය ඇතුලේ වෙනකොට බලන්න කරුණාව දක්වනෝ ඇති ළමයින්ට පුත්තාමත්ටි. කරුණාව දක්වනෝ ඇති බල්ලන්ට. අම්මෝ මං ලොකු දෙයක් කරන්නේ බල්ලට කන්න දෙනෝ බල්ලා බලා ගන්නෝ බල්ලා නාවනෝ. හරි ලොකු දෙයක් කියලා හිතන් ඇති බල්ලා. බල්ලා ගැන බල්ලා කියන්න කැමතිත් නැති අයත් ඉන්නෝ. ternary. ඒ නිසා අපි හරි දෙයක් කියලා දරුවෝ. ඒවත් අපි සසර රඳවන දේවල්. ඒ කරුණාවක් නැතුව අපිට එහෙම නිකන් අර හිතේ බැඳීමක් නැතුව අපිට බැරිද මේ සත්තුන්ට සලකන්න? පුළුවන්. සත්තුන්ට කෑම දෙන්න පුළුවන්. ලෝකෙට සලකන්න පුළුවන්. යුතුයකම් ඉෂ්ට කරන්න පුළුවන්. ජීවත් වෙන්න පුළුවන්. රැකී ආරක්ෂා කරන්න පුළුවන්. පවතින වැඩ කරන්න පුළුවන්. නිකන් අපරාධ චිත්තයක් ඒක පටලවා ගන්න ඕනේ නේ. තේරුණා නේද? ඒ චිත්තයක් පටලැවුවාම ඒකට ඒකේ අදහස් වෙන්නේ ලොකු අගයක් දෙනවා කියලා. දැන් සමහර අය තෑග්ගක් දෙනවා. ඒක සිම්පල් ඒක අතහැරලා දැයලා දෙනවා. සමහර කට්ටිය දෙනවා. මේ තෑග්ග දෙන්නේ ලොකුවට දෙන්නේ. ඕ ඒක ඇතුලේ තෑග්ගේ පරමාර්ථ තියෙනවා, බලාපොරොත්තු තියෙනවා, ආසාවල් තියෙනවා. ඒ වගේ මහ ගොඩක් ඒක ඇතුලේ ගහලා දෙන්නේ. සමහර අය මේ යන සමහර අයට තෑගි දෙන්නේ කතාද බඳින්න ප්ලෑන් කරගෙන. එතකොට තේරුම් කරගන්න ඕනේ මේ තෑග්ග එන්නේ මොකටද කියලා. ගත්තොත් එහෙම විනාසයි. නේද? ගත්තොත් ඒක නිසා මම කිය මේ ලෝකේ තියෙන දේවල් නේ. එහෙම දෙන්නේ මොකක් හරි එකක් දෙනකොට තෑග්ගක් දෙනකොට අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ මොකටද දෙන්නේ කියලා. ඒක හරියට අර මේ හරකෙක් ගෙනියන්න ඇවිල්ලා අර නේද? ලනුව දෙනවා වගේ. එනිසා අතහැරීමෙන් මේ ලෝකේ කටයුතු කරන්න පුළුවන්. අනග්‍රහිත චිත්තෝ දානන්දේති. පන්සල් අතහැරීමෙන් භාවිතා කරන හාමුදුරුවෝත් ඉන්නවා, අල්ලගෙන භාවිතා කරන හාමුදුරුවෝත් ඉන්නවා. ගෙවල් දොරවල් වලට තියෙන ආසාව අතහැරීමෙන් භාවිතා කරන අයත් ඉන්නවා. අල්ලගෙනගේ බිත්ති මුල්ල හැම එකක්ම භාවිතා කරන අයකුත් ඉන්නවා. හැබැයි අතහැරියයි කියන්නේ නොසලකා ඉඳීම, අපිරිසුදුව තියෙන්න ඇරීම, පාළුවට යන්න ඇරීම නෙමෙයි. කොතනක හිටියත්, අම්බලමක හිටියත් සත්පුරුෂයා එතන පිරිසිදුව තියෙනවා, පිළිවෙලට තියෙනවා, මේව කරනවා. වෙනතුරු මම කොහේ හරි රටක හරි ගිහිල්ලා හෝටලයක හිටියත් මං ඒ හෝටලේ ඉතාම පිරිසිදුව, පවිත්‍රව පිළිවෙලට තියලෙනවා. අඩුම තරමේ සාමාන්‍යයෙන් මම ඔය ඒගොල්ලන්ගේ බෙෂිට් එකක් පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට. අපි ඒක උඩින් මොකක් හරි සිවුරක් හරි ඇතිරිලා හරි දාගෙන ඒවවත් පොඩි වෙන්නේ නැති වෙන්න ඉඳලා එනවා. සමහර ලාට ඒගොල්ලෝ අහන ඕගොල්ලෝ කාමරේ යූස් කළාද කියලා. මොකද පාවිච්චි කරේ නැති ගාන්ට අදලා එනවා. ඒක තමයි වෙන්න ඕන. ඒකට තණ්හාවවත්, ඒකට ආසාවවත් නිසා නෙමෙයි. එන ඉතින් අමුතුනේ වැඩක් නැහැ නේ ඔබ. නෑ ඒක මගේ ක්‍රමවේදය. මම කියන්නේ ඒ උදාහරණේ තියාගන්න තමන්. මේක උතුම් ඥානයක්, මේක සංකල්පයක් නෙමෙයි. අතහැරීම කියන්නේ සංකල්පයක් නොවේ. ඒ කාරණේ තේරෙනවද ඔබට? මොකද අතහැරීම සංකල්පයක් නොවේ කියන්නේ ඔබට වැටහෙන්නේ කොහොමද ඒක? අතහැරීම සංකල්පයක් නොවේ. අතහැරීම දෘෂ්ටියක් නොවේ. අපි එච්චර ගියන් නැතුව අපි හිතමු අතහැරීම සංකල්පයක් නොවේ. සංකල්පයකින් අතහැරපු කට්ටිය ඉන්න වෙනවා. ඒගොල්ලෝ අඳුන ගන්න පුළුවන්. අම්මෝ ඒ ඇත්තන්ට හැමදේම ඇලර්ජි. හැමදෙස්සෙම ඕව ඕනේ කියාගෙන තමයි ඉන්නේ. ඕන, හිතට ඕන. නමුත් අර සංකල්පෙ තදයිනේ. ඕව ඕනේ වැඩන්නේ කියලා හිතන් ඉන්නවා. අර බඩිකිනි තියෙනවා සමහර අය, නිකන් එක්ක ලැජ්ජාවට හරි මහන්තත්තකමට හරි ඕන්නේ කියන්නේ. මේ හොඳටම බඩිකිනි මේ කාලා දින්නේ. ඌ කාලා ඉන්නේ නෑ කියලා. ඒ එක්තරා මානසික මට්ටමක් ඒක. අතහැරීම සංකල්පයක් නොවේ. ඇත්තු මේ දැන් මෙතනින් ගා ලබා ගන්න ධර්මය අහලා සංකල්පයක් නම් වැඩක් නැහැ නේ එතන. සමාරෝධවි සංකල්පයක් අරන් යන අරගෙන ගිහිල්ලත් කියනවා. ආනන්ද හැමදුරු කියන්නේ මේ නිකන් ඉන්න කියන්නේ, හිත දිහා බලන් ඉන්න කියනවා. ඔය වගේ බොරු කතා කියනවා ගිහිල්ලා. නෑ ඔක්කොම අත්හරින්න කියන්නේ ඔන්න ඔය වගේ බොරු කියනවා ගිහිල්ලා. මොකක් කියන්න දන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ කියලාවත් කියපියකු නේද? අපිට මොකද්ද කියන්නේ කියලා නම් තේරෙන්නේ නැහැ කියලා. එහෙම කිව්වොත් තා කමන්නේ නැහැ. එතකොට ඔළුවක් තියෙන මිනිස්සෙක් ඇවිල්ලා අහලා ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. මේ ලෝකේ තියෙන දේවල් අපි අත්හරින්න ඕනද? අත්හරින්න ඕනේ. දෙවෙනි ප්‍රශ්නේ, පළවෙනි ප්‍රශ්නේ ඒකනේ. ඒක නම් ඕකේ. ආ රයිට්, අපි ඔක්කොම එකඟයි. ආ හරි, අත්හරින්න ඕනේ. අරනේ ඒත් ඉතින් කුතුහලයක් තියෙන කට්ටියට කුතුහලයක් තියෙනවා. දෙවෙනි එක, අපි මේ ලෝකේ තියෙන දේවල් අල්ල ගන්න ඕනද? මේ මානසික ලෙඩක් සුවපත් කිරීමක් බුදුහාමුදුරුවෝ කළේ ඈ. අයිති නැති දෙයකට විඥාණය පටලවා ගන්නවා. අයිති නැති දෙයක් එක්ක ඇලෙනවා. අයිති නැති දෙයක් එක්ක ගැටෙනවා. ඕක නතර කරපල්ලා. ඔය එනර්ජි එක, ඔය ශක්තිය තුනී කරලා දාලා දුරු කරපල්ලා. ඔන්න ඔකට කියනවා අතහැරීම කියලා. කොතනින්ද මේ අතහැරීම සිද්ධ වෙන්න ඕන? හිතෙන්. සමහර ඒවා මේ අත්හැරීම ගොනු කරගෙන ඉන්නේ ගති. ගතින් සහ භෞතික විඥාණයෙන් හොඳට නිකන් මෙහෙම අතහැරලා නිකන් හරියට අර මේ මොකද්ද එකක් මේ හිර කරගෙන ඉන්නවා වගේ ඉන්නවා. හිතේ හොමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ භෞතිකව අතහරින කෙනෙක් හරි, බාහිරෙන් අතහරින කෙනෙක් හරි, බාහිර සිතකින් අතහරින කෙනෙක් හරි නෙමෙයි, ගැඹුරු ආධ්‍යාත්මය තුළින් අතහරින කෙනෙක්, සිතෙන් අතහරවන කෙනෙක්. සිතෙන් අතහරවන්න, ඔබෙන් අතහරවන්නේ සිතෙන් අතහරවන්න. මේ මොහොතේ ඔබ බලන්න ඕන ඔබේ සිතේ ස්වභාවය. ඔබේ ස්වභාවය නෙමෙයි, ඔබේ සිතේ ස්වභාවය. අපි ගොඩක් වෙලාවට ඔබ කියලා කතා කරන්නේ ඒ සිතට. නමුත් ඒක හරියට ගැලපෙන්නේ නැහැ ගොඩක් දෙනෙකුට. ඒ නිසා ඔබේ ස්වභාවය නොවේ සිතේ ස්වභාවය. සිත කියන්නේ මොකද්ද? ගොඩාක් අය හිතන්නේ මේ සිතවිලි ඇවිල්ලා යනවා. අන්න ඒක තමයි හිත කියන්නේ. ඒකට නෙමෙයි හිත කියන්නේ. ඉතල හිත හොයාගන්න බෑ. හිත අත්හරින්න. සිතවිලි ඇවිල්ලා යනවා කියන්නේ ඒක නෙමෙයි හිත. ඒ සිතවිලි දිහා බලාගෙන ඉන්නේ කවුද? ආන්න එතනින් තමයි හිත. ඒක බලාගෙන ඉඳීමේ අරමුණ මොකද්ද? ආන්න ඒකට තමයි හිත කියන්නේ. දැන් ඔබ භාවනා කරනවා. භාවනාව නෙමෙයි සිත. භාවනා කිරීමට තියෙන අරමුණයි සිත. ගමනක් යනවා. ගමනක් යෑම නෙමෙයි සිත. ගමන යෑමට තියෙන අරමුණක් තියෙනවා. දැන් මේ පාර දිගේ මිනිස්සු යනවා. මිනිස්සුගේ අරමුණ බලන්න ඕන එක එක. එක්කෙනෙක් යනවා ප්ලාස්ටික් බඩු, පරණ බඩු හොයාගෙන යනවා. තව එක්කෙනෙක් යනවා අතු කපනවා කියාගෙන යනවා. තව එක්කෙනෙක් යාචකයෙක්ගේ අරමුණකින් යනවානේ. එක එක අයනේ. තව එක්කෙනෙක් බොරුවට අතු කපනවා කිය කී ගියාට මිනිහා අතු කපන්නේ නැහැ. ඌ පාළු ගෙවල් හොයාගෙන යන්නේ. පාළු ගෙවල් හොයාගෙන ගිහිල්ලා ගෙවල් බිඳිනවා. හොරගම් කිරීමේ පරමාර්ථය. ඒ නිසා ඇවිදීම නෙමෙයි හිත, අරමුණයි සිත. දැන් තේරුණා නේද සිත කොහෙද තිබ්බේ කියලා? සිත කියන්නේ චේතනාව. මෙතන වාඩි වෙලා ඉන්න විවිධ චේතනා ස්වરૂප තියෙන මේ හැම දෙනාටම තියෙන විවිධ චේතනා ස්වરૂප. හාමුදුරු කියන නිසා අහගෙන ඉන්නවා, යාළුව කියව නිසා ඇවිල්ලා ඉන්නවා. උවමනාවෙන් තමන්ගේ හිතට පිළිසරණක් කරගන්න ඕන කියලා කල්පනාවෙන් ධර්මය අහනා ඉන්නවා. සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියන අදහසින් ධර්මය අහනා ඉන්නවා. කවුරුත් දකින නිසා මාත් දකින්න ඕනේ කියලා අරමුණෙන් ඉන්න කට්ටියත් ඉන්නවා. මොකක් දෙකක් දකින්නමයි කියනවනේ එතන. ඒ නිසා මාත් දකින්න යන්න ඕනේ කියලා අදහසින් ඇවිල්ලා ඉන්න අය ඉන්නවා. මොකක් දෙකක් කියනෝ මටත් ඔහේ කවදක හරි අවබෝධ වෙ නේද කියලාත් ඔහේ ඇවිල්ලා ඉන්න අයත් ඉන්නවා. සමහර අය ඉන්නවා මෙලෝ සංසාර දෙයක් තේරෙන්නේ නැහැ, අපිත් ඔන්නේ වාඩි වෙලා අහගෙන හිටිය කියලා කට්ටියුත් ඉන්නවා. ඒ තමයි ඔක්කොම චේතනා. ඒවට කියන්නේ සිත්. ඉතින් බලන්න මේ මොහොතේ ඔබ වාඩි වෙලා ඉන්න ඔබේ අරමුණ ඇත්ත අරමුණ හොයන්නකෝ. ඒක අපිට කියන්න එපා, නිකන් ඇත්ත අරමුණ හොයාගන්න. මම පොඩු උඩ වාඩි වෙලා ඉන්නවා, මම ඇත්ත ගතිය ඇත්ත අරමුණ හොයාගන්න බලන්න. රියල් එකම හොයාගන්න අපිට අම්මම අහන්නේ නැහැ. තමන් හොයාගන්නකෝ, ඒක රහසක් නේ. ඔබ තේරුම් ගැනීම වැදගත් ඒක. දැන් තමන් තෝරගත්තා. දැන් මේ කෙලෙස් 1500 පොත අරගෙන එක එක බලන්න ඕන මේ මේවා මගේ ළඟ තියෙනවද කියලා. තියෙනවා නම් තුනේ කරලා ගන්න. පළවෙනි එකක් තියෙනවා ಜಾති මදු. ಜಾතිය පිළිබඳව මදේ තියෙනවද? ಜಾතිය පිළිබඳව මදේ නෙමෙයි. මුන්ට තියෙන දේශපාලන මදේ අයින් කරන්න පුළුවන්ද බලන්නකෝ. බුදුනත් අයින් කරන්න බැරි පාටක් නේ අපේ උන්ගේ ඇඟේ තියෙන්නේ. දැන් මේ දවස්වල නම් නැහැ. ටිකක් තුනී වෙලා තියෙන ඡන්දෙ කිට්ටු වෙනකොට මිනිහ නිල් වෙනව, කොළ වෙනව, රතු වෙනව, කහ වෙනව. ඉතින් ಜಾති මදේ කොහෙද? පක්ෂ මදේ කියලා මේකට එකක් දාන්න ඕන. වෙනම කෙලෙසයක්. පක්ෂ මදේ. තේරෙන්නේ? ಜಾති මදේ, ಜಾති මදෙත් තියෙනවා. මම නම් ಜಾති මදින් නෙමෙයි මනුෂ්‍යත්වයෙන් සත්ත්ව ස්වභාවයෙන් ලෝක ධර්මතාවයෙන් හැම දෙයක් දිහාම බලන්නේ. හැබැයි අපිට විතරක් ධර්මයේ තියෙන්න ඕන, අනිත් අයට ධර්මයේ නැහැ කියන තැන ප්‍රශ්නයක් නැහැ කියන තැනත් මම නැහැ. මොකද විසින් විස නසන්න සිද්ධ වෙනවනේ. දැන් අපි සත්තු කාලෙ ගියාම ස්පිරිතාලෙට මොනවද ගහන්නේ? ආයි ගහන්නේ පොළොම විසම තමයි. ඒ තමයි විසින් විස නසන ක්‍රමවේදය. ඉතින් ලෝකේ රසවාදයක් තියෙනකොට ඒකට රිටර්න්ස් යනකොට මං අනේ ඔයා පොඩ්ඩක් ඉවසන්න කියන්නත් බෑ. එහෙම තමයි වැඩේ. දුවන ක්‍රමේ ඒක තමයි. ඊට පස්සේ ගොත්ත මදෝ. ගෝත්‍රයේ පිළිබඳව මදය. ඉතින් තියෙනවා නම් ඒවා තුනී කරගෙන ඈත් කරගෙන ඉන්න බණ අහන්න ධර්මය අහන්න එනකොට පාට වෙලා එන්න එපා. ආරෝග්‍ය මදෝ. ඒක නම් නැහැ ගොඩක් අයට. මම නිරෝගී ශක්ති සම්පන්නයි කියලා මෙහෙම නිකන් අර මෙහෙම පුම්බන් යන්නේ. එහෙම එකක් නැහැ නේ නේ. එහෙම පුම්බන් යන කට්ටිය ඉන්නේ. ඔව් ආරෝග්‍ය මදේ මම නිරෝගී ආයිතින් ඈ දුකක් කොහෙද ප්‍රශ්නයක් කොහෙද නේ? ආරෝග්‍ය මදේ මෙතන අනේ කාටවත් නැති නේ රෝග මදේ තමයි. ඈ ආරෝග්‍ය මදේ තිබ්බා අපිට කොයි කාලේද? තරුණ කාලේ බණක් කිට්ටෝ කියන්නේ ඕව බොරු. ඔය තට්ටිය කන්න හදාගත්ත දේවල් කියලා හිතුවා. අපිත් එහෙමයි. ඇත්තත් එහෙමයි. යොබ්බන මදෝ. තරුණයි කියලා. අනේ ඒකත් නෑ දැන් මේගොල්ලන්ට. යොබ්බන කියන්නේ තරුණයා නේ. යොබ්බන මදෝ. තරුණ දෙන තුන් දෙනෙක් ඉන්න ඒගොල්ලන්ටත් තියෙනවද දන්නේ නෑ. අපි මහත්තයට තියෙනවද යොබ්බන මදේ? නෑනේ. දැන් යොබ්බනකෝ දැන් තියෙන වයසක මදේ. නාගි විශේෂය කියලා කියන්නේ ඒකට තමයි. නාගි විශේෂය තියෙන්නේ. දැන් යොබ්බන මදේ කාටවත් නැහැ තියෙන්නේ. වයසක මදෝ තමයි ඉතින්. දැන් වයසයි. ජීවිත මදෝ. මේක මගේ ජීවිතේ. මේක මගේ ආත්මය කියලා ජීවිත මදේකුත් තියෙනවා. බලන්න ඒකත් ක්ලේශයක්. ඒක ඒක තීති නිවන් දකින්නේ. දැන් යොබ්බන මදේ තියෙන කාලේ මට දැන් මම ධර්මයේ තේරුම් කරන කාලේ මට තිබිච්ච එක මදයක් තමයි යොබ්බන මදේ. මගේ හිත කියනවා ඔබ තරුණයි. ඈ මට අවුරුදු 80ක් 90ක් ගියම මේක දකින්න පුළුවන් නේ. එහෙම කිව්වා මාර්යා ඇවිල්ලා. මාර්යා එන්නේ අපේ අර අල්ලගන්න පුළුවන් පොයින්ට් එකක් අල්ලගෙනනේ. හරියට අර බොයිෆ්‍රෙන්ඩ්ලා ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා ඔය අල්ලගන්න පොයින්ට් අල්ලලනේ කියන්නේ නේ. ඕනම ගෑනලම එයා හිතන් ඉන්නේ උද්දච්චකමෙන් මං හරි ලස්සනයි කියලා. බොයිෆ්‍රෙන්ඩ් ඉස්සෙල්ලම කියන්නේ මොකද්ද? ඔයා හරි ලස්සනයි. ඈ චන්දන ඇල්ල වගේ. ඈ මොනවද කොණ්ඩේද? මොකද්ද මන් දන්නේ මොකක් හරි ඒ වගේ කියන මොන මොන හරි වරුණා කරනවා. මාරයත් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් වගේම තමයි. එතකොට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉස්සෙල්ලා මරයි යන්නේ මොනවද? රසවත් දේවල්, රස කැවිලි, චොක්ලට් වගේ දේවල් අල්ලයි යන්නේ. මොකද ඒක තමයි. ඒක තමයි තියෙන්නේ ආක්‍රමණශීලීත්වය. එතකොට මාරයත් එහෙමමයි. එතකොට අපි ළඟ තියෙන පොඩි මදයක් මොකද්ද කියලා හොයනවා. ඒකටමයි එනර්ජි එක දෙන්නේ. තියෙන එකනම පුෂ් කරනවා. ඒක පුෂ් කරනවා. දැන් සමහර රටවල ප්‍රශ්න ඇති කරන්න උමනා වුණාම උන් ගිහින් ඉස්සෙල්ලා බලන මේ රටේ තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. කොහෙන් හරි අවුලන්න පුළුවන් තරකට මේ විතරේ එනර්ජි එක දෙනවා, ශක්තිය දෙනවා. දීපගම රට ඇවිලිනවා. ඉතින් අලුතෙන් මම කියන්න ඕනේ නැහැ මේක අනුකරණය කරලා කරන්න මිනිස්සු කරන දේ නේ කොහොමද? ඈ ඒ නිසා ජීවිත මදෝ කියලා එකක් තියෙනවා. ජීවිත මදෝ. ඕක තේදි නිවන් දකින්න බෑ. ඉතින් අරව තීද්දිත් බෑ, මේක තීද්දිත් බෑ. තව ඉස්සරහට තියෙනවා 1500 2000 3000 කරේ. මෙහෙම මදයන් තීද්දි, මෙහෙම කෙලස් තීද්දි නිවන් දකින්න බෑ. ඇයි අරකින් ඇවිල්ලා හිර කරනවා? එතකොට මටත් මාරය ඇවිල්ලා කිව්වා, ඔබ තරුණයි, දැන්ම දකින්න ඕනේ නැහැ කියලා. මම මෝඩෙක් වුණා නම් මං ඔබට අහු වෙනවා. තේරුණා නේද? මං ඒ හිත පිළිබඳව මේක මායා විසින් කතා කරන දෙයක්, මේ මාර දෘෂ්ටියක්, මේක මාර සංකල්පයක්, මේක මායාවේ සිතුවිල්ලක් කියලා මම ගත්තේ නැත්තම්. ගත්තනම් එහෙම එතනම ඉවරයි. එතකොට මායя කියන්නේ මොකද්ද? ඕ කාලා බීලා ඇඳලා පැඳලා නටලා වයලා ගලයලා බර්ත්ඩේ පාටි දාලා ඈ ලෝකෙට පරකාසේ පෙන්නලා ඈ ඔරලෝසුව සබත් දෙකක් කලිසමක් ඇඳලා නිකන් කාර් එකක් යාන වාහනයක් අරගෙන නිකන් ලොක්කා වගේ බැහැලා නැගලා ඉඳපන් කියලානේ කියන්නේ. අය යොබ්බනේ කරන්නේ ඒකනේ නේ. අම්මෝ ඒක Facebook දාලා හරහට ඉඳන් ෆොටෝ ගහලා කරන්නේ ඕක තමයි කරන්නේ. ඒ වගේ තමයි ඈ. ඒ නිසා අපි ඉක්මනට මාර්ගයෙන් මං ඇහුවා. හරි හරි 80 දී නිවන් දකින්න පුළුවන්. මට කියපම් මැරෙන දවසකවත්ද කියලා හරියටම. එතකොට මොකන්ද දෙන උත්තරේ? මාර්ය කියනවා ඒකට නම් එහෙම කියන්න බෑ. අපිට නිවන් දකින්න පුළුවන් එකම චාන්ස් එක තියෙන්නේ මාර්යා බොරු නොකියන නිසා. මොකද හෘද සාක්ෂිය නිරන්තරයෙන්ම අපිට පෙන්වන්නේ ඇත්ත. ඇත්ත පෙන්වන්නේ. හැබැයි අරම වැරදි දෘෂ්ටියක් ආකල්පයක් දෙනවා. හැබැයි ප්‍රශ්න කළොත් උත්තරේ අපිට දෙනවා හරි එක. එහෙම කියන්න බෑ කිව්වා. දැන් ජැක්සන් මහත්මයා ගියා. එයා මැරෙන්න ගිහපු ගමනන්ත නෑනේ. එයා ඉක්මනින් පොඩි පාටියක් දාන්න ගිහපු ගමනක්. තමන්ගේ වැඩේ හොඳට කරලා සක්සස් කරලා හැන්දෑවට සෙට් වෙමු කියලා ගිහපු ගමනක්. අලියෙක් මගදී සෙට් උනා. කොහොමද වැඩේ? ඉතින් අපිට කියන්න පුළුවන්ද නේ? අපිට කවුරු සෙට් වෙයිද කියලා බලන්නත්. ඒ නිසා මේ මේ මේකට දාන්න එපා. ඔබට තව මෙච්චර ආයුෂ තියෙනවා. තව මෙච්චර කල් ජීවත් වෙන්න පුළුවන් කියලා ඔබේ මනස කියලා තියෙනවා නම් ඒක මාර දෘෂ්ටියක්. එහෙම බෑ. තේරුණා නේද? මේ කාගෙත් මේ හදවත් ඇතුලේ මේ මයින්හමක් වගේ මෙහෙම මේව මෙහෙම මේව මහා පුදුම බය හිතෙන විදියට පිම්බෙනවා, ඇකිලෙනවා. මේක අර එළියට අරගෙන මැෂින් වල දාලා තියෙනවා. මම දැකලා තියෙනවා. හරි බය හිතෙනවා ඒක මෙහෙම මෙහෙම වෙන විදියට නේද මහත්තයා? මම හිතනවා එහෙම මැෂින් එකක් තියෙන කාටත්. එහෙමනම් මේ ඔළුවේ දාගෙන තියෙනවනම් උඹට තව කල් තියෙනවා. තව ගොඩක් ඒක වහම මකන්න ඕන. මොකද ඒක තීදී අපිට නිවන් දකින්න බෑ. ඒක තමයි අර ජීවිත මදෝ. ඒක මම බින්ද කොහොම හරි. බින්දලා කිව්වා මාරයට බෑනේ උඹට. ආ එහෙනම් මං අදම මේ දැම්ම මේක දකින්න ඕන. මේක ඇත්තටම දර්ශනේ උදා වෙන්න දවසකට කලින් සිද්ධ වෙච්ච යුද්ධේ. සක්මන් භාවනාවේදී අපි ගොඩාක් පින් දෙනව භාවනා මධ්‍යස්ථානවලට අපිට භාවනා කරන්න අවස්ථාව සලසලා දෙන්න අපිට කියලා තියෙන්නේ මිදුලක් අතුගෑමුවත් වැදගත් නොවේ කියලා. ඒක ඔබ වහන්සේ අත ගන්න නැත්නම් ඒක ඉන්න සතියකට සැරයක් දෙකකට සැරයක් දායකයෝ ඇවිල්ලා අතුගාලා හරි දීලා යනවා. භාවනාවේ පළවෙනි කාර්යය කියලා දුන්නා. එතකොට අපිට පින්නතුනේ චින්තන නිදහස තියෙනවා සෑහෙන. හිත දිහා බලන්න ඕන තරම් නිදහස තියෙනවා. සක්මන් කරමින්, කුටි වාඩි වෙලා ඉඳිමින්, භාවනා ඇවිදිමින් හැම මොහොතකම සිහියෙන් යුක්තව මේ ආධ්‍යාත්මික සිහියෙන්ම කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා මේ සාකච්ඡාව ගිහිල්ලා මේක බිඳගත්තා. අහුණා නම් ඉවරයි. තේරුණානේ? දරු පවුල නඩත්තු කරන්න කියලා කියනවා ඇවිල්ලා. ළමයි විශ්වවිද්‍යාලෙ ගියාට පස්සේ නිවන් දකින්න පුළුවන් කියලා කියනවා මාරේ ඇවිල්ලා. ළමයි කසාද බැන්දන් නිවන් දකින්න පුළුවන් කියලා කියනවා මාරේ ඇවිල්ලා. ඒ ඔක්කොම මාර දෘෂ්ටි. එහෙම ඒව ගත්තේ ඒව අමල තාතලා නැද්ද? ඉන්නවා. සමහර ගැත්තේ ඉන්න මලාවට පස්සේ වන් නිවනක් තියේවි කියලා හිතන අයත් ඉන්නවා. ඒවත් මාර දෘෂ්ටි. ජවයන්ට ඔයලා දේවල් තියනවද කියලා බලන්න. සමහර අය ඉන්නෝ බල්ල මලාවට පස්සේ හාමුදුරනේ මම බණ අහන්න එනවා. දැන් බණ අහන්න එන්නේ විදියක් නැහැ හාමුදුරනේ. මං ඒවා මොකද? මේ බල්ලෙක් දාලා ගියානේ අපේ නංගිලා රට ගියා. නංගිලාගේ බල්ලා අපේ ගෙදර දාලා ගියා. දැන් බල්ලා බලා ගන්නවා, ඌට කන්න දෙනවා, ඌ නාවනවා. පවුනේ සතානේ හාමුදුරනේ. ඉතින් ඉල්ලන් කන්නේ මං කිව්වා බල්ලත් දාගෙන මෙන්න කියලා. බල්ලු නිසානේ මං දන්නේ බැරිලා යනවා. තේරෙන්නේ? ඒව මාර ගැටපින්න තුනේ. මාර ප්‍රශ්න, උදුම ප්‍රශ්න. සත්ව කරුණාව ඕන, සතුන්ටත් සලකන්න ඕන, උන්ටත් කන්න බොන්නත් ඕන. ඒවට සිස්ටම් හදන්න ඕන. අර සුද්දාගේ ඔළුව කියන්නේ ඒකනේ. ඌ හදන පොඩි මැෂින් එකක්. බල්ලට අවශ්‍ය කරන කෑම ටික ඔක්කොම පුරවල යනවා. බල්ලා එතෙන්ට ඇවිල්ලා හිටගත්ත ගමන් කෑම ටික වැටෙනවා ගන්නනේ. ඌ ඒ ටික ඇට ටික කනවා. අතෙන් වතුරක ළඟට ගියහම වතුර ඉවර වෙන්න ඉවර වෙන්න පිරිනවා. මැෂින් හදලා තින්නේ. ලස්සට හදලා. ඒ වගේ විද්‍යාත්මක වෙන්න ඕනේ කො. මේ ඒ සත්ව කරුණාවෙන් හරි තමන්ගේ නිදහස දේර ගන්න. නැත්තම් ඉතින් නිවනින් පහ වෙනවා. ලාභ මදෝ. තමන්ට හොඳ රැකියාවක් ලැබෙනවා, රස්සාවක් ලැබෙනවා, මගේ මෙච්චර ලොකු වැටුපක් හම්බ වෙනවා කියලා උද්දච්චකමෙන් ඉන්න අය නැද්ද? ලාභ මදෝ. ඒ ලාභය නිසා යනවා. අච්චර ගානක් වැටුප ලබා දෙන්න, මෙච්චර ගානක් වැටුප ලබා දෙන්නම් කියපු ගමන් තමයි ඔය නොයේකුත් අනන්ත දුෂ්කර දේවල් වලට පවා බෝට්ටු වලින් පවා යන්නේ ඇයි? ලක්ෂ 5ක් වටු පහම් වෙනවා, ලක්ෂ 10ක් වටු පහම් වෙනවා කියපු ගමන් ඔරුවක් හරි ගමන් නැහැ දාලා, කොටයක් හරි ගමන් නැහැ, පුතේ මේකට නැගපන් ඕස්ට්‍රේලියාවේ ගිහින් බස්සන්න කියපු ගමන් ඌ නගිනවා. උන් ගිහිල්ලා පොඩ්ඩක් කන්න බොන්න එහෙ මේ දැන්ලා අතපය පොඩ්ඩක් හයිය දාලා ආවට පස්සේ මේ බෝට්ටුවෙන් ඔරුවෙන් ගියපෙවුම් වෙන්න පුළුවන්. ගිහිල්ලා හාමුදුරුවරුන්ට තමයි සයිස් දාන්නේ ලොකුවට. ලොකු බණ කතා කියලා ඔව් ලංකාවට ලොකු ගෑස් පෙන්නලා ගියේ කොටෙන්. ඒ වුණාට පෙන්නන්නේ ලොකු ලොකු සයිස් හීනමානි මිනිස්සු. සක්කාර මදෝ. ගරු සත්කාර ලැබෙනකොට ඔය හාමුදුරුවන්ට වඩා සිල්මෑණිවරු ඉන්නව නේද? කාන්තාවදුවේ මහාන වෙනව නේද? ගරු සත්කාර වන්දනාමාන අරවමේව ලැබෙන්න පටන් ගත්තාම උද්දච්චකම ගානව ඔළුවට කෙලින්ම හෙඩ් එකෙන් උඩට යන්න. ඒක මහ පුදුම ප්‍රශ්න. සත්කාර ගරුව ලැබෙනකොට ඈ දැන් ડોක්ටර්ස්ලාත් ඉන්නවානේ. ડોක්ටර්ස්ලා දෙන ලෙඩ්ඩු ටික ඔක්කොම රෙස්පෙක්ට් කරනවානේ. මිනිහා හිතන්නේ මුළු ලෝකෙම එයාට රෙස්පෙක්ට් කරනවා කියලා. නේ? සමහර අය. පාරේ යන ඔක්කොම මට ડોක්ටර් කියලා රෙස්පෙක්ට් කරන්න ඕන කියලා පොඩි රෙස්පෙක්ට් එකක් තියෙනවා අර කුරුස ලාංඡනයේ තියෙන නිසා. මේකට තියෙනවා. ඉතින් ඒක නිසා සක්කාර මදෝ. ඊළඟට කාන්තා කමට ටිකක් සලකනෝ පාරදී. මේක කාන්තා කමට සලකන එක බලහත්කාරයෙන් ගන්න හදන වෙලාවල් තියෙන්නේ නේද? ලයිසන් එක ඉල්ලුවාම වීසි කළා ওই ප්‍රශ්න එහෙම ඇති වුණේ. ඈ? ගෑනු කමට සලකුවයි කියලා යවෝ. දැන් අපිට උනත් ඒ සලකන්නේ අහිංසකත්වයට, සිල්වත්කමට, නැනවත්කමට, ගුණවත්කමට මිසක් අපිට මේ කවුරුවත් මේ ගණන්කාරකමට සලකන්නේ නෑ. ඒ වගේ තමයි මේ කාන්තාවට තියෙන්නේ අහිංසකකමට තමයි එයාට ඒ ෆ්‍රස්ට් එක දීලා තියෙන්නේ. ඒගොල්ලන්ට පොඩ්ඩක් ඩ්‍රයිව් ඉන්න අමාරුයි. ඒගොල්ලෝ පොඩ්ඩක් ඇත්තන් තැති ගන්නවා, අඬනවා, එහෙමයි කියලා හිතලා. මේ ඇඟට ආවාම ඉතින් අල්ලලා පුළු කරනවා. ගරුකාර මදෝ. පූරෙක්කාර මදෝ. මේ ජනතාව විසින් තමන්ට මුල් පුටුව ප්‍රධාන තැන දෙන අය කියන වශයෙන් තියෙන මදයක් ඒක. ගරු සත්කාර ලැබෙන කොටත් එහෙම මදයක් හිටිනවා. හාමුදුරුවන්ටත් එහෙම තියෙනවා. ලාභ සත්කාර ගරු සත්කාර ඒව මේව හම්බ වෙනකොට ඒකෙන් මදයක් හට ගන්නවා. දැන් මට ධර්මය අවබෝධ වෙච්ච නිසා වෙන්නේ නැති මට එහෙම මදයක් හට ගන්න නැත්තේ. එහෙම නොවිච්ච කෙනෙක් නම් ඒ වුණත් පිටින් ඉන්න අය හිතනවා මේ මට්ටමේ කෙනෙකුට මේ වගේ මදයක් තියෙන්න ඕන කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මේ මං බලනෝ එහෙම එකක් ඇත්තටම මේ මට පිහිටන්නේ නැත්තේ ඇයි කියලා. ඒකට හේතුව ධර්මය නිසා. නේද? නැත්තම් ඒකත් මේ කෙනෙකුට පිහිටන්න පුළුවන්. ගරුකාර මදේ පිහිටන්න පුළුවන් ගොඩක් දරෙන් ගරු කරනවා. පරිවාර මදෝ ගොඩක් හාමුදුරුවන්ට පිහිටන්න පුළුවන්. මට පිරිවර ඉන්නවා, මට පිරිසේ ඉන්නවා, මං හරි බලවත් කෙනෙක් කියලා. මේ මදය පරිවාර මදය. මට මේ වගේ යාළුවෝ ඉන්නවා, මේ වගේ බල පුළුවන් කාර්යම් දෙනවා, පිරිවර ඉන්නවා කියලානේ. පරිවාර මදෝ අපි මොකටද? මේ චරිත මේ සමාජය හැම කෙනෙක්ගේ තුලින්ම අපිට හම්බ වෙනවා. සායනහසේ කෙනෙක් හැටියට අපිට හම්බ වෙනවා මේ මේ මෙයා ඉන්නේ මේ පරිවාර මදයෙන් ඉන්න දේශපාලඥයෝ හැම ඉන්නේ. ඒ පිම්බිල්ල තියෙන්නේ මේ ඒක නිසා. අර මේ උද්ඝෝෂණයෙන් පස්සේ තමයි ටිකක් කුලම් බැහැලා තිබ්බේ ඒගොල්ලන්ගේ. මම කීප දෙනෙක් උද්ඝෝෂණයෙන් පස්සේ හම්බුණා. ඊට පස්සේ මිනිසුන්ට තේරුණා අපිත් නිකන් සාමාන්‍ය තමයි මිනිස්සු ඇවුසුනොත් කියලා. නැත්නම් ඒගොල්ලෝ හිතාගෙන හිටිය අපිට කරන්න බැරි දෙයක් නැහැ කියලා. නෑ නෑ, ඒගොල්ලන්ටත් ඒගොල්ලොන්ගේ ළඟ ඉන්න ආරක්ෂකයත් අනිත් පැත්තට පෙරලෙනවා කියලා හැඟීමක් ආවා. මොකද ළඟම ඉන්න තමන්ගේ ගේට්ටුව මුර කරන්න හිටපු එකාම ගේට්ටුව ඇරලා දුන්න ගේ පුචාන්න. එතකොට හිතුණා ඒගොල්ලන්ට නෑ මේ අපි ළඟ ඉන්න එකා වුණත් වෙනස් වෙනවා, ප්‍රවේශමෙන් ඉන්න ඕන කියලා. ඔන්න එතන පරිවාර මැදේ අයින් වෙලා ගියා. ඇත්ත ළඟ තියෙනවා නම් මේක බල බලා මේ අයින් කරගන්න මොනව හරි තියෙනවද කියලා මේ එකම තමන් තුළ පරීක්ෂා කරන්න. පරීක්ෂා කරලා ඒ දුර්වලකම අයින් කරගන්න ඕන කියලා අදිෂ්ඨාන කරන්න. ඒ වගේම අයින් කරන්න ඒකේ ශක්ති ස්වභාවය තියෙන්නේ. ඒක ශක්ති ස්වභාවය ලිහිල් කරන්න, දුරු කරන්න, නැති කළ දාන්න. භෝග මදෝ. ඒ කාලේ ඉතින් ධන දාන්නේ භෝග ඒව මේව තියෙන නිසා භෝග මදෙත් ගොවියන්ට එහෙමත් ඔව් හරි ආඩම්බරෙන් ඉන්න කට්ටිය ඉන්නවා. තමන්ට භෝග සරුසාරව ලැබුණාම ඈ තමන්ගේ අටුකොටු පිරුණාම ඈ මං බය වෙන්න ඕනේ. අපිට කණ්ඩ තියෙනවා, බොන්න තියෙනවා, ආ ආත්ම ගානකට හරි අපිට අටුවක් තියෙනවා කියලා භෝග මදේ තියෙන අය තියෙනවා. වන්න මදෝ. ලස්සන නිසා මෙතන ඉන්න අයට තියෙනවද? මං හිතන්නේ දැන් නැහැ, ඉස්සර තියෙන්නේ නැති. වයිසර යනකොට ඌ හැලිලා යනවා. වන්නමද වර්ණය නිසා. සුතමද අනිත් අය නෝගත් මං හරි උගත්. සුතමද මං බොහෝ ඇසූ පිරූ තැන් තියෙනවා, පොතපත කියවලා තියෙනවා, මහාචාර්ය ලුක් එකේ ගොඩාක් අයට දක්නට. අන පොඩ කරමු. සුතමද අපි අභිධර්ම පන්ති ගිහින් තියෙනවා, අපි අර භාවනා මධ්‍යස්ථාන ගිහින් තියෙනවා, මේ භාවනා මධ්‍යස්ථාන ගිහින් තියෙනවා, තායිලන්තේ භාවනා කරලා තියෙනවා, එංගලන්තේ භාවනා කරලා තියෙනවා, අරෙන් තියෙනවා, මෙහෙන් තියෙනවා කියලා සමහර වෙලාවට කෙනෙකුට පිහිටන්න පුළුවන්. සුතමද මේ ආනන්ද හාමුදුරු පොඩි හාමුදුරු කවුද? අපි මේ මඩී පඤ්ඤාසීය නායක හාමුදුරන්ගෙනු බණහපු අය, සෝම හාමුදුරන්ගෙනුත් බණහපු අය. ඉතින් ඊට වඩා ලොකුද අපේ ආනන්ද හාමුදුරු කියලා කල්පනා කරනවානේ. ඒක සුතමද. එතකොට සත්‍ය හොයන්නේ අර හාමුදුරු කෙනෙක්ගේ තියෙන ගරු සත්කාරය සහ ලේබලේ ඔස්සේ තමනුත් නිකන් ඉදි වෙනවා. සමහර ගෙවල් වලට බණ කියවන්න මේ සායින්හන්සේලා වඩම්මන්නේ බණහන්න නෙමෙයි. ටීවී එකේ ඉන්න නිසා, අර නළු නිළියෝ ගෙන්න නිසා, ගුවන් විදුලියේ බණ කියන නිසා. මඩක් ගියාම සමහරලාට ওই පට්ටම හම්බ වෙනවා. ගුවන් විදුලියේ රූපවාහිනී ධර්මදේශනා කරන අපේ ආනන්දාම්දුරු කියලා ඉතින්. එන්නේ කවන්නයි ඉතින් පොඩි ඒගොල්ලන්ට ඒක චූන් එකක් තියෙනවා නම් මට මොකනේ. යකෝ බණාන්නේ නේ ගෙන්න ගන්න ඕන. එහෙම අරමුණක් නැහැ. සෝබනේ තියෙන්නේ. ඒ සෝබන මතෙන් අහන්නේ. සද්ධර්මයේ අවබෝධයේ ආකල්පෙන් අහන්නේ. වන්නමදු වර්ණේ නිසා. සුතමදු දැන උගත්කම්, පණ්ඩිතකම්, ඉගෙන ගත්තකම්, අර උපාධිකම් මේකම් දාගෙන සුතමදයෙන් ඉන්නව වයසට යනකම්ම තේරෙන්නේ නැහැ තමන්ගේ දැනුම පුස්සක් කියලා. මැරෙන්න ඕන මන්න තියලා තමයි තමන්ගේ දැනුම පුස්ස කියලා තේරෙන්නේ. එතකොට වැඩක් නැහැ කල් ගිහිල්ලා ඊට පස්සේ පශ්චාත්තාපය වෙන්නයි සිද්ධ වෙන්නේ. එහෙම කියාපු අය මේ ඉන්නව පින්නතුනේ මගේ ළඟට ඇවිල්ලා. එක්තරා දේශපාලඥයෙක් ඒ කාලේ කෙනෙක්ගේ කැන්සර් එකක් හැදෙලා නැති වුණා. එයා කිව්වා, "හාමුදුරනේ අපි හිටියේ හාමුදුරුවරුත් අපිට කතා කරේ සර් කිවිල කිව්වා. පන්සලට ගියාම හාමුදුරුවරුන්ගේ පුටුව අපිට හම්බුණා කෝ වාඩි වෙන්න. සර් එන්න කියලා වාඩි වෙලා හාමුදුරන්ගේ පුටුව වට දීලා හාමුදුරුවෝ අනිත් පුටුවක වාඩි වෙනවා කිව්වා. ඉතින් අපි හිටියේ හරි ලොකුවට කිව්වා. දැන් ඒ ඔක්කොම බැහැලා කිව්වා. දැන් මට මාවත් නැහැ. ඩොක්ටර්ස්ලා කියලා තියෙන්නේ තව මාස 6යි කියලා. දැන් යන්න වෙලා තියෙන්නේ. දැන් ඉතින් ලස්සනට පේනවා හාමුදුරුවෝ, ලස්සනට පේනවා ධර්මය, ලස්සනට පේනවා බෝධීන් වහන්සේ. ඒ කාලේ අපි හරියට ඉදිමිලා හිටියේ. බලන් ඉන්නතුනේ ඒ මිනිස්සයා මරණාසන්න මොහොතේදී හරි ඒක තේරුම් අරන් අපිට කියපු එක කොච්චර ලොකු දෙයක්ද? එයා පශ්චාත්තාප වෙනවා. අර කියපු මද වලින් හිටියේ. භෝග මදයෙන්, ධන මදයෙන්, ලාභ මදයෙන්, සක්කාර මදයෙන් නේද? ඒවයි ගරු සත්කාර වලින් මේ ඉදිමිලා 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 මේ ලෝකේ ඉන්න ඕන තරම් අය මෝඩයෝ අපි උපුම්බන්න. උපුම්බන්න ඉන්නවා. දැන් මගේ දේශනාව හොඳයි කිව්වයි කියලා මට ඇති වැඩක් නැහැ. මන් දන්නවා මගේ දේශනාව කෙනෙකුට හොඳ වෙනවා, එක්කෙනෙකුට නරක් වෙනවා. තාපොඩ්ඩකින් අනිත් එක ආවිල කියනවා හාමුදුරන්ගේ දේශනාව අන්තිම සෞත්වේ මට තේරුන්නේ නැහැ කියනවා. ඒ දෙකම තම තමන්ගේ ප්‍රශ්න. තමන් සිහින් නුවණින් ඇහුවොත් තේරෙයි, තමන් සිහින් නුවණින් ඇහුවේ නැති වුණොත් නොතේරෙයි. මගේ ධර්මයත් හරියට පින්නතුනේ පළතුරු උද්‍යානයක් වගේ. මේ හැම පළතුරු ගෙඩියකම පින්නතුනේ වීසි කරන කොටසක් තියෙනවා. කන කොටසකුත් තියෙනවා. මගේ පළතුරු උද්‍යානයේ අන්නාසි තියෙනවා, ගෙසෙල් ගෙඩි තියෙනවා, වැකොල් තියෙනවා, දොඩම් තියෙනවා, ඔය ඔක්කොම තියෙනවා. එක්කෙනෙක් කනෝ ඕකේ ලෙලි ටික අහුලගෙන. අන්නාසි ලෙලි කනෝ, දොඩම් ලෙලි කනෝ, කෙහෙල් ලෙලි කනවා, ඈ ගස් ලැබු ලෙලි කනෝ, ඒව කිරිත් එක්ක කටවන වෙලා කට කැපිලා හාමුදුරුවන්ගේ පළතුරු උද්‍යානයේ අපි කෑවක් කහලා අපිට මේ දැන් බඩ යනවා කියනවා. මොනවද කහලා තින්නේ? ලෙලි. තව එක්කෙනෙක් කියනවා සායනාංශ බණ ටික මී පැණි වගේ හරි රසයි, හරි හොඳයි. අරයට වගේ අපිට කටවන උනේත් නෑ, බටවන උනේත් නෑ, බඩ ගියෙත් නෑ, මොකවත් නෑ. හරි හොඳයි. මොකද හේතුව? අවශ්‍ය කොටස විතරක්. එයා ඇටවත් කන්න ගිහිල්ලා නෑ. දැන් අබෑටයක් වුණත් ගිලින්න එහෙම ගියොත් එහෙම මොකද වෙන්නේ? ඕක ඉර වෙලා ලොකු ප්‍රශ්නයක් වෙලා ජීවිතක්ෂයටපත් වෙනවා. මේක ආමඳුරු දුන්නේ මෙහෙමයි කියලා. තේනන්නේ? හරි භයානකයි. එනිසාවෙන් පළතුරු ධානයක් වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සමහර අය ලිලි කාලා කටවල් කපාගෙන කටවල් වන වෙලා දැන් ගස් කජු වගේ ඒවා නේද හරියට පළල තල්ල කෑවේ නැතුනොත් ඒවා ගෑවුනොත් එහෙම කටවල් වල එහෙම ආයෙ ඉතින් කැලල් හිටින්න කටවල් වන වෙනවා. හරි පරිස්සම් වෙන්න ඕනේ. මේ ධර්මය කියන්නේ එහෙම දෙයක්. ඒක පරිස්සමට නෙලා ගන්න ඕන දෙයක්, පරිස්සමට ගන්න ඕන දෙයක්. ඇඳුමක් වුණත් Tamanට මහ ගන්න පුළුවන්, හිර වෙන්න, තද වෙන්න, දාඩිය දාන්න මහන්න ගන්නත් පුළුවන්. ඒ වගේම හොඳට
රිලැක්ස් වෙන්න, ලස්සන වෙන්න, අලංකාර වෙන්න ඒක මහ ගන්නත් පුළුවන්. ඒ මහ ගන්න එක තමන්ගේ වැඩක්. රෙද්දේ පරදකට වඩා තියෙන්නේ තමන්ගේ මහ ගන්න එකේ ප්‍රශ්නේ. හොඳ රෙද්දක් තෝරගන්න එකත් තමන්ගේම නුවණට අදාළ දෙයක්. ඒ නිසා ධර්මයේ හරි ටික ගන්න. පටිභාන මදු කියලා එකක් තියෙනවලු. මම තැනට සුදුසු වරින් කතා කරන කෙනා, අනිත් අය එසේ නොවේ කියන අදහසක් ඇති වෙනවලු. පටිභාන මදු, මම හරි පණ්ඩිතයා, තැනට සුදුසු දේ කතා කරන හොඳ කතිකයා කියලා තියෙනවා. මෙන්න බලන්නකෝ ලස්සන මේ මදයක් තියෙනනේ, පිණ්ඩපාතික මදු කියලා එකක් තියෙනවා. අනිත් අයට නැතේ මට කොහේ ගියත් පිණ්ඩපාත ටික දාන ටික වරදින්නේ නැතය. තේනානේ මේ මදෙන් ඉන්න අය ඉන්නවා. හිඟන් ළඟ හිඟන්නේ හිටිය දවසක් එහෙමයි. හිඟන්නකෝ මිනිස්සු බඩිකින්ින් හිටියත් මම බඩිකින්ින් ඉන්නේ නැහැ කිව්වා හිඟන්න. මොකද කිව්වොත් ඒ මිනිහට ගෙදර නැත්තම් ඌට කන්න නැහැ කිව්වා. ඒ විදිහට ගොම් මට ඒ ගෙදර නැත්තම් මට තව ගෙදරක් තියෙනවා කිව්වා. ඒ ගෙදර නැත්තම් තවත් ගෙදරකට යන්න පුළුවන් කිව්වා. ඒ නිසා අරමිනියට කෑම, ගෙදර මිනියට කෑම නැති වුණොත් මට කෑම වරදින්නේ නැහැ කිව්වා. ඒ නිසා හිඟන්නු තමයි සැපෙන් ඉන්නේ. ඉතින් භික්ෂූන් අතරත් සමහරලාට පිණ්ඩපාත මදු. ඉතින් ගිහි කෙනාට වුණත් මට ආහාර පාන ටික මේ වෙලාවට හම්බ වෙනවායි කියලා ඒ මදයෙන් තමන්ගේ ජීවිතේ සුරක්ෂිතයි කියලා හිතන්නට ඉඩ තියෙනවා කියලා කියනවා. මේ මේ මේව කතන්දර නෙමේ. මේව එක එක තමා තුළ පරීක්ෂා කරලා බලලා මේ වගේ එනර්ජි එකක්, වැරදි එනර්ජි එකක්, ශක්තියක් ඇක්ටිව් වෙලා තියෙනවා නේද? ඒක නිදහස් කරන්න, ඒක රිලීස් කරන්න, ඒව තව ඝන කරන්න, ඒව හිර කරගන්න, බැඳගන්න, මුලේ ගැට ගහගන්න, ඇඟේ ගැට ගහගන්න යන්න එපා. ඒ වැරදි ශක්තියින් තුනී කරලා දාන, තුනී කරලා දැම්මට පස්සේ නිදහස්. ධර්මයෙන් බලන ක්‍රමයක් නැහැ. නිකන් ධර්මානුකූලව බලන්න කියලා කට්ටිය කිව්වට ධර්මයෙන් බලන ක්‍රමයක් නැහැ. අධර්මයේ ටික සෝදා දැමුවට පස්සේ ක්‍රමයක් ඕනේ නැහැ බලන්න. රිලැක්ස් එකේ ඉන්න, නිදහසේ ඉන්න. අපේ අය හිතන්නේ හාමුදුරුවෝ මේ ලෝකේ බලන්න ක්‍රමයක් කියලා දෙන්නේ. අපි ඒ ක්‍රමේ හදා ගන්න ඕනේ, ඇන්ගල් එක හදා ගන්න ඕනේ. එහෙම ඇන්ගල් එකක් නැහැ. මේක ඔටෝ ඇන්ගල් එකක් තියෙන්නේ. තේරෙනවද මේ කියන දේ? දැන් ආනන්ද සාමුදුරුවෝ මේ ක්‍රමයක් හදාගෙන ඒ ඇන්ගල් එකෙන් බලනවා නෙමෙයි. ඔටෝමැටික් බස් එකක් වගේ. හුළඟ වගේ හමාගෙන යනවා. කරන්නෙක් කරවන්නෙක් නෑ. මූදේ රළ වගේ. හල වැදුනට එක කරන්නේ කරවන්නේ නැහැ. ඉර ඇති වෙනව නැති වෙනව, දවල් වෙනව රෑ වෙනව කරන්නේ කරවන්නේ නැහැ. ඒක නිලෝකයේ ඇත්ත, ඒක නිලෝකයේ යථාර්ථය. අන්න එතෙන්ට මේ සක්කාය කියන ස්වභාවය බිඳගෙන බුදුහාමුදුරුව පැමිණියා. පළමු නිර්මාණය පළමු නිර්මාණය. මේක හරි සුන්දරයි. ඔබත් බලා ගන්න, දුරු කර ගන්න ඔබේ සක්කාය කියන ස්වභාවය. මම වෙමි කියන ස්වභාවය, මම කියන ලක්ෂණය ඔබට හතුරෙක්, ඔබට විපතක් කරන කෙනෙක්. සතුරෙක් සතුරෙකුට කරන විපතකට වඩා තමන්ගේ මිත්‍යාවේ පිහිටුව සිට තමන්ට සතුරුකම් කරනවා, තමන් අපායට පවා ගෙනියනවා.
ඉරියාපත මදෝ, ඉද්දි මදෝ, යස මදෝ. අන්න හොඳ එකක් වෙනවා. දැන් අරව ගැන මම වැඩි කියන්නේ නැහැ. සීල මදෝ. හරි ඇඩේ ඔන්න බලන්නකෝ. සීලය අල්ලගෙන තියෙනවා සීල මදෝ. බොහෝ දෙනා දුස්සීලෝය. මම සිල් ඇත්තෙක් මේ. යයි සීලේ නිසා ඇතිවන අධික මානය සීල මදේ නම් වේ. ඔන්න හුටා වෙන්න වැදගත් දෙයක් සමාජයේට. අපේ උන්දල ළඟ ඕක නැද්ද? ඕක තියන අය නැද්ද? ඉන්නනේ. ඉන්න. පන්සල් වල හාමුදුරුවෝ, ආරණ්‍ය වල හාමුදුරුවෝ තනි කර ඉන්නේ මේකේ. සමහර ආරණ්‍ය වල පන්සල් වල හාමුදුරන්ට ඒ මදේ නැහැ, වෙන වෙන මද තියෙන්නේ. මේ ආරණ්‍ය වල ඉන්න හාමුදුරන්ට ඔය සීල මදේ තියෙනවා. තේරෙනනේ? සීල මදෙන් ඉන්නවා. දැන් මං කිරි එකක් හවසට බොන දවසක අපේ හාමුදුරුගෙන දැගලා දුස්සීලෝ කියලා බැන්නා. මං ගියා බැලුවා මේ ගිලම්පස එකක් වළඳන මට මොකටද එහෙම බනින්නේ කියලා. මං ගියා ඇයි ඔබ වහන්සේ එහෙම බනින්නේ කියලා. නෑ ඕවා කැප නෑ කිව්වා. මොකද්ද මේ? තේකට කිරි ඩිංගක් දාලා බොන එක තමයි, කිරි ටී එකක් බොන එක තමයි මේ කැප නෑ කියලා බනින්නේ මේ. පිටිගිරි හැරි මොනවා හරි ඇඳක් කවලම් කරලා දුන්නා. ප්ලේන් ටික බිව්වහම ටිකක් අමාරු නිසා වෙන්නේ නැති. ඒ මොහොතේ බිව්වේ. ඒ හාමුදුරු චීස් කනෝ. මම බැලුවම චීස් චීස් කෑල්ලක් තියාගෙන ඉන්න ප්ලේට් එකේ. මම කිව්වා ඉතින් ඔබ හන්ද චීස් කන්නේ? ආ චීස් කැපයි. චීස් කැපයි. එතකොට මුද්දරස් බලන්න. ඒවත් කැපයි. රටින්දි ඒකත් කැපයි. මම කිරි එක බොන්නේ තමයි අකප. ඉතින් මං ඔය චීස් කෑල්ල මං දිය ගල බොන්නේ. එතකොට මං හපන්නේ නැහැ නේ. එතකොට මං හොඳයි නේ. නෑ නෑ ඕක අකපයි. මේ චීස් කෑල්ල ඒක කැපයි. ඉතින් මං ඔය චීස් කෑල්ල මං දිය කරන් බොන්නේ. නේ ඒකනේ තියෙන්නේ නේද මාත්? ඒ කිරි මේ චීස් කෑල්ලම පිටි වෙලාක පිටි කරලා තියෙනවා. ඒක දෙයක් කරන් බොනවා. සීල මදෝ. ඒ නිසා තමන් සිල්වත් කියලා, තමන් ගුණවත් කියලා, තමන් නැනවත් කියලා, තමන් ලොකුයි කියලා, තමන් හොඳ සම්ප්‍රදායක බණක් අහනවා කියලා. සමහර අය ඉන්නේ ඔය ලොකු තැන්වල හැරෙ මෙහි බණ අහන්නේ කියලා හිතාගෙන ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ තමයි ලෝකේ ඉන්න ලොකුම දැනුවත් අය. ඕ දැන් අපි ගියත් නිකන් ඒ තරම් බලන්න ගියත් ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලන්ගේ බණ අපි අහන්න ආවා කියලා. ඒ තරම් ඒ මදයෙන් ඉතිමිලා ඉන්නවා. දැන් අපේ බණ අහපු ගෝලෙක් ළඟට ගියත් අපි ඒකේ ඉන්න ශ්‍රාවකයෝ ටික අහන්නේ ඔබවන්ත අපි ආවදරගේ බණ අහන්න ආවේ. ඔව් බණ අහන්න ආවියෝ. ඒ උන්වහන්සේ ඇවිල්ලා මේ ඉති වැඳලා ගරු කළා අපේ ගුරු උතුමයන් වහන්සේ කියලා වැඳහම තමයි දන්නේ මේ අනේ මේ අපේ ගුරුවරයාගේ ගුරුවරයා කියලා. නැත්තම් ගෝලියෝ හිතන්නේ හරමයි. ඒ නිසා සීලේ නිසා තමන්ට තියෙනව නම් මදයක්. ඒක දුරු කරගන්න, ඒක නැති කරගන්න. සීල මදෝ. මම මේක දැකලා තියෙනවා. සිල් සමාදන් වෙච්ච දවසට එහෙම අනිත් කෙනාට ඉදිසියා කරන්න, අනිත් එක දුස්සීලයි කියලා ගරහන්න, නෙරපන්න. එහෙම බලනවා. ඒ නිසා සීල මදේ කියන එක තමා තුල ඇති කරගන්න එපා. එහෙනම් පොය දවසට විශේෂයෙන් කරන්නේ සීල මදේ ඇති කරගන්න එකද කියලාත් හිතනවා අපි අය. සීලේ තියෙන හැම මදයක් උද්දච්චකමක් හටගන්න නෙමෙයි. මේ පන්සීල්, දසසීල්, ආජීව අට්ටමක සීල් කියන්නේ සාසන ධර්මයේ තියෙන බේසික්ම ටික. ඒක හරියට අර එයාපෝට් එකට ඇතුල් වෙනකොට අර ගෙනියන්න තහනම් කියලා අර බෝඩ් වල ගහලා තියෙනවනේ. වතුර ගෙනියන්න බෑ, ලික්විඩ් වර්ග ගෙනියන්න බෑ, පිස්තෝල ගෙනියන්න බෑ, පිහි ගෙනියන්න බෑ.
ඒ වගේ ලිස්ට් එකක් දානවා. දුම් පානය කරන්න බෑ, ඒව ගෙනියන්න බෑ කියලා තියෙනවා. ඉතින් මේ මේක මොකද්ද? මේ බේසික්ම ටික. මේ ටික අරන් ඇතුල් වෙන්න බෑ එච්චර. ඉතින් අර වගේ තමයි. සාමාන්‍ය මානව ධර්මයක් තියෙන මිනිස්සෙක් ජීවත් වෙනකොට කාටවත් හිරිහැරයක් නැතුව, කරදරයක් නැතුව, පීඩාවක් නැතුව, දැන් බොරුවක් කියනවා කියන්නේ පීඩාවක් වෙනවා. අරක්කු බීලාවොත් හරි බිව්වොත් හරි එතන පීඩාවක් වෙනවා. තව කෙනෙකුට හිරිහැරයක් කරොත්, කරදරයක් කරොත් ඒක පීඩාවක් වෙනවා. ප්‍රාණඝාතයක් කරොත් පීඩාවක් වෙනවා. හොරකමක් කළොත් හරිදී ඒක පීඩාවක් වෙනවා. මේ මේ ටික නැත්තම් එයා මිනිස්සෙක් නෙමෙයි. තේරුණා නේද? ඒක ඕන්නේ කියන එකට වඩා හොඳයි මේ ටික බේසික්ම ටික මේ ටික තියෙන්න ඕන. මේක ලොකු කරගෙන මහා උද්දච්චකම් ඇති කරගන්න දෙයක් නෙමෙයි. මිනිස්සෙක් ගමනක් යන ගමනක් යනකොට සෙරප්පු දෙකක් දානවා වගේ බුද්ධ ශාසනයේ ධර්මයක් අහන්න එනකොට මේ ආජීව කට්ටමක සීලේ, දස සීලේ ඒ වගේ දේවල් තියාගෙන ඉන්න එක හොඳයි. ඒක බුදුහාමුදුරු දේශනා කරාද නැද්ද කියන එක හොයන්න යනවට වැඩිය හොඳයි. හොඳ ධර්මයක් නිසා ප්‍රශ්නයක් නැහැ කියලා පිළිගන්න එක. මොකද්ද ඕක නිගන්ඨ ධර්මයේ ඔය ටික තියෙනවා. ඒකෙන් මේකට ආවද මේකෙන් උන් ගත්තද දන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒකෙන් මෙහාට එන්නේ නැති. මොකද ඒක තිබිච්ච නිසා. දැන් බින්නතර මේ ආකාරයෙන් ගොඩාක් තියෙනවා. අද මේ ඇති එච්චර මේක ගැනම කිව්වා නේද? තව තියෙනවා නේ 1500ක් විතර කියවන්න දැන් ඇතිලා. ඒ නිසා බලන්න බින්නතුනේ සියුම් ආකාරයෙන් ඔබ තුල පිහිටන්න පුළුවන් මේ එකක් තමයි පිහිටනෝ ඇත්තේ. ගොඩක් කාලෙන් කාලෙට ඔබ වෙනස්ුත් වෙනවා. දැන් ඒක මදයක් තියලා ඒක අයින් කරයි කියලා හිතන්න එපා. දැන් මම සරුව ප්‍රකාරයි කියලා. අර අනිත් මදයන් වල පොඩි පොඩි කොටස් තියෙන්නට ඉඩ තියෙනවා. ඈ අනිත් මදයන්වල කොටස් තියෙනට ඉඩ තියෙන. ඒ නිසා ඔබ හොඳ සැලකිල්ලෙන් ඉන්න. ඔයාට තියෙන්නේ මොන වගේ මදයක්ද කියලා, මොන වගේ දෙයකින්ද තමන් උද්දච්ච වෙන්නේ, නැගී සිටින්නේ? ඈ පුරුෂ මදය, ස්ත්‍රී මදය, පිරිමියෙක්, ලොක්කෙක්. ඊට පස්සේ මේ අර වැඩිමහල් මදේ, මම වැඩිමහල් කෙනෙක්, එයා කවුද? දැන් ඒ කාලේ බුදුහාමුදුරන්ගේ ධර්මය අහන්න ආවේ නැති ගොඩාක් දෙනෙක් අර ඉෂුවරුන්ට එහෙම තිබිච්ච මදේ මොකද්ද? ඒගොල්ලන්ට තිබුණ වැඩිමහල් මදේ. සිද්ධාර්ථ බාල කෙනෙක්, අපි ගොඩාක් වයසකෙක් කෙනෙක්, අපි යන්න ඕනේ එයාගේ බණහඬ. ඒක මදයක්. බුදුහාමුදුරන්ට එහෙම මදයක් තිබුණා නම් ජටිලයෝ අර තුම්බෑ ජටිලයෝ දමනය කරන්න යන්නේ. උම්මගේ ළඟට වරෙන් මං එතෙන්ට යන්නේ නැහැ කියලා ඉඳී. අනේ උන්වහන්සේ ගිහිල්ලා. දැන් මං වගේ නම් ඇත්ත වශයෙන්ම මේ උඹලට බණ ඕනේ නැත්තම් මම මොකටද බණ කියන්නේ කියලා ඉවරලා මං එන ඕක දමලා ගහලා. අනේ ගිනිහල් ගේ කුස්සිය නිදාගන්න දුන්නාම කුස්සිය නිදාගෙන සැතපීලා දරපලන්න දුන්නාම දරපලලා අවසානයේ ණයෙක් ඉන්නවා, ණය ණයා කාලා මැරෙන්න කියලා එතන තිබ්බාම ණයත් දමනය කරගෙන බලන්න හොඳ කාය හයිය තිබිලා තියෙනවා. දර පළන්න දුන්නන් දර ටිකක් පළලා තියෙනවා බුදු කෙනෙක්. ඔබ දැක්කොත් එහෙම ආනන්ද හැමදෝ හරි දර පළනෝ. අයියෝ අර මා දාර්ශනික අර බලන්න අර මේ කියන්නේ නම් බලන්න දැන් අර පේන්නේ අමුඩේ ගහගෙන දල පළනෝ. ඒක තමයි නේද? මේ දෙයක් තේරුම් ගන්නකම් වටහා ගන්නකම් ස්වභාවයකයි. අපේ අය බලාපොරොත්තු වෙන්නේම භෞතික චර්යාවකින් ලක්ෂණයක් බලාපොරොත්තු වෙනවා මේ නිවන් දැක්ක කියලා කියන. නිවන් කියන දර්ශනයක් ඒක. එයාට ඕන ඕන විදියට ඉතින් චරිතය ඕනනම් හදාගන්න පුළුවන්. දැන් ඔය සිගරට් බොන රටවල්වල සිගරට් බොන රහතන් වහන්සේලා ඉන්නවා. හා දුම් පයිප්පේ බොන රහතන් වහන්සේලා ඉන්නවා. හයියු රහතන් වහන්සේ කියන්නේ දුම් පයිප්පයක් බොන්න පුළුවන්. ඇයි බොන්න බැරි? ඒ දුම් පයිප්පේ බොන මොකක් හරි හේතුවක් ඇති. හොඳ. මදයට ප්‍රමාදයට හේතු නොවෙන්න වෙන්නේ නැති උන්වහන්සේ ඔක බොන්නේ. තේරුණා නේද? ඕක තියෙන හේතුව. සීතලට බොන කෙනෙක් ඉන්නෝ සීතල රටක. එතකොට මදයට හා ප්‍රමාදයට දෙමෙනි මහත්ය සීතලට බොන්නේ යා. ඒක වැදගත්ද නැද්ද? වැදගත්මයි. අනිවාර්යෙන් ඕගොල්ලන්ට උනත් මං කියන බොන්න කියලා. සීතලට. සීතල මුල් වෙලා බොන්න උනොත් බොන්න වෙනවා. හා සීතලට බොන කෙනෙක් අපේ හිටියා මහානායක කෙනෙක් නායක ස්වාමීන් වහන්සේ නමක් හොඳ වර්ගයේ පිට රටින් ගේන සුරුට්ටු වර්ග මාසේ දානේ වන්දල ඉවරලා සුරුට්ටුවක් බොනවා. හැමෝම මොන දායකයා හිටියත් මොන ඒජන්ත උන්නාද හිටියත් ජනාධිපතියාව සුරුට්ටුවකට ඒ වෙලාව ඩායි සුරුට්ටුව බිමින් තියන්නේ නැහැ. ඇයි බොන්නේ? මත් වෙන්න නෙමෙයි බොන්නේ. සෙම යන්න. උන්වහන්සේට සෙම අමාරුවක් පපුව අමාරුවක් තියෙන මේකෙන් තමයි හොඳ වෙන්නේ. කොන්දට මේක බිව්ව ගමන් සෙම කරලා ගන්න. ඉතින් අර බලන් ඉන්නගෙන හිතනවා රාමතුළු සුරුට්ටු බොනවා. ඒ ඔක්කොම භෞතික දේවල්. උන්වහන්සේට නිවනක් තියෙනවද නැද්ද කියන එකේ අදාළත් යන්නේ. නමුත් අපි ඊට වඩා ඉහළින් මේ ලෝකෙ දිහා බලන්න ඕන. තේරුණා නේද? දැන් මම බුරුම රටට ගියා. හාමුදුරු ටිකක් වට වෙලා ඉන්න තැනකට ටක් ගාලා මමත් ගියා ගිහලා පොඩ්ඩක් කතා කරන්න. හම්මෝ සිකරත් බීවිලා අර ට්‍රේ එකේ පෙරිලා. ඒකම ත්‍රිපිටකේ කියවනවා. ත්‍රිපිටකේ කියවමින් සිකරත් බොනවා. එතකොට දැන් ඔය ඇත්තන්ගේ නිකන් ඔළුවට නිකන් හරි අමාරුයි නේද මේක නිකන් ගලප ගන්න. ඇයි? අපි ඒකට හුරු නෑ. ඒ අතර දායකයෝ වෙනව පන්සලට දානට ආරාධනා කරනවා. දායකයෝ මේ සිගරට් පැකට් පූජ කරන්න ගෙනල්ලා. දුම් පයිප පූජ කරනවා. වන්දනා කරලා යනවා. බණ ටික අහනවා. හාමුදුරු සිගරට් එක උරමින් බණ ටික කියනවා. ඒක ඔළුවට හුරු වෙච්ච ගමන් ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ඉස්සරම සෙල්ෆෝන් එකක් පාවිච්චි කරා නම් 90 ගණන් වල එහෙම හාමුදුරු කෙනෙක් දිහා බැවමද බැලුවේ. ඔන්න සෙල්ෆෝන් එක හාමුදුරු ගොඩක් සෙල්ෆෝන් හංගම් පාවිච්චි කරේ. දැන් ඔය ඇත්තන්ගේ ඔළුවට හරි ගිහිල්ලා තියෙනවද නැද්ද? දැන් හාමුදුරු කෙනෙක් නගරේ වුණා ටෙලිෆෝන් එක කරේ තියන් කතා කරයි කියලා. නෑ ඒක මානව අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක්. ඒක දානට එන්න පාර අහගන්න එන්න තිය හාමුදුරු කෝල් කරන්නේ. දැන් ඒක ඔළුවෙන් ගිහිල්ලා. දැන් ඉවරයි. ඉතින් අර ඒ වගේ අර පින්නතුනේ දෘෂ්ටි සාමාන්‍ය වෙනවා. දෘෂ්ටි සාමාන්‍ය වෙනවා කාලයක් යනකොට. ඒවා කිරීම හෝ නොකිරීම හෝ හොඳ හෝ නරක විශේෂයක් නෑ කියන එකයි මේ කිව්වේ. හැබැයි අර සීලබ්බත උපාදානේ දාගත්තාම මෙන්න මේක මෙහෙම වෙන්න ඕනේ කියලා දකිනවා. ඒ නිසා අපේ අයිර සීලබ්බත උපාදාන තියෙනවා. ඒක නිසා කෙනෙක් කෙනෙක් දිහාවට වෛරයෙන් තරහෙන් ක්‍රෝධයෙන් බලන ස්වභාවය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා සී ගහකින් කොළයක් කඩන එක පවා වෛර කරන්න හේතුවක් බවට පත් කරගන්නවා. ඒ නිසා මහ පුදුම ප්‍රශ්නයක් ඒව දාගන්න එපා. සීලබ්බත උපාදාන ඇති කරගන්න එපා. ඉතින් මේවා පින්න තුනේ අනුගමනය කරන එක තියෙන්නේ. ගෙදර ගිහිල්ලා විවේක ස්ථානයක කරන්න. දැන් අපි අඟහරුවාදා දවසේ ප්‍රැක්ටිකල් ඩේ එකක් තියෙනවා. අන්න එදාට ටිකක් වැඩිපුර ඔබට ආධ්‍යාත්මය තුළ ඉද්දි මේ අහපු ධර්ම හැම එකක්ම එතෙන්දි ඇක්ටිව් කරගන්න ඕන, ක්‍රියාත්මක කරගන්න ඕන. එවලට දෙන කරුණ විතරක් නෙමෙයි, මුළු අහපු ධර්මයෙන් අහපු හැම උදව්වක්ම එතෙන්දි ගන්න ඕන. මේ ඔක්කොම සෝදගත්තට පස්සේ ඇතිවෙන පිරිසිදු ඥානයක්, ඒකට කියනවා විමුක්ති ඥානය. පිරිසිදු දැක්මක්, ඒකට කියනවා සම්මා දිට්ඨිය. පිරිසිදු සිතක්, අන්න චේතෝ විමුක්තිය. ඊට පස්සේ මේ ලෝකෙ දිහා පිරිසිදුව බලන්න පුළුවන්. පිරිසිදුව බලන කෙනාට පින්නතුනේ හරී ලස්සන සමබරතාවයකින් පේනවා. පිරිසිදුව බලන කෙනාට ලස්සන සම්බරතාවයකින් පේනවා. සම්මා දිට්ඨිය සම්මා සංකප්පය කියන්නේ පිනතුනේ ධර්මයේ පිළිබඳව ලෝකයේ පිළිබඳව සංසාරයේ පිළිබඳව යාට ප්‍රශ්න ඉවර වුණා. ප්‍රශ්න නැහැ. භෞතික ලෝකේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න ගියාම ඉතින් මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න මිනිස්සුන්ට තේරුම් කරලා දෙනවට වැඩිය හොඳයි. ලකීමක් තියෙන්නේ නේ මුන්ට කියන කට හොඳයි ගලේ උලා ගන්න එක කියලා ඔය වගේ කතන්දර තියෙන්නේ. අර ඒ වගේ තමයි අපේ මිනිස්සුන්ට කියලා වැඩන්නේ. මිනිස්සෙක් ලේසියෙන් දෘෂ්ටි අතහරින්නේ නෑ. මෙතන ඉන්නේ සිය කැමැත්තෙන් අතහර ගන්න කැමති වෙච්ච පිරිසක්. ඇත්තන්ට අපි බලෙන් ඇවිල්ලා මේ දෘෂ්ටි අතහර ගන්න කිව්වේ නෑ. කාලයක් බලාගෙන ඉඳලා නෑ අපිට අපේ ආත්මය නිදහස් කරගන්න ඕන අපේ හිත පිරිසිදු කරගන්න ඕන කියලා ওই හිතිච්ච පිරිසක් මෙතන ඇවිල්ලා ඉන්නවා. එහෙම හිතිලා නැත්තම් ඉතින් තව ඩිංගක් වයසට යන්න. එතකොට හිතේ සේලම් බටයක් එහෙම ගහලා, පස්ස පැත්තට බටයක් ගහලා, ඉස්සරහා පැත්තට බටයක් ගහලා ඈ අර කී කී ගාන හඬත් ඇහෙනකොට අනේ බඩ ටිකක් අහන්න තිබ්බ කලින් මට මේක වෙන්න කලින් දැන් සෙත්ත පෝච්චි වෙන්න හදන්නේ කියලා අන්න එතෙද්දිනම් හිතෙනවා. එතකොට ඉතින් අම්මේ ප්‍රමාද වැඩි, තාත්තේ ප්‍රමාද වැඩි, දැන් ඉතින් ගිහිල්ලා යන දැනට ගිහිල්ලා ට්‍රැවල් කරලා ආයෙ එන්න කියලා තමයි කියන්නේ. කරන්න දෙයක් නැහැ. ඒ නිසා අප්‍රමාදේන සම්පාදේත ඉක්මනින් හොයන්න, ප්‍රශ්න කරන්න. පිනතුනේ අපිට තිබුණු අවශ්‍යතාවය කොච්චරද කියනවනම් ගුරුවරයාගෙන් වැඳලා හරි මල් පූජා කළා හරි කියලා දෙන්න නැත්තම් පොල්ලක් අරන් ගහලා හරි මගේ සංසාර විමුක්තිය මං හොයාගන්න ඕන. ඒ ගහන්නේ ගුරුවරයා නැති වෙන්න නෙමෙයි, මට බණපදයක් කියාපිය කියලා. තේරෙන්න මට කියලා දීපිය කියලා. එහෙම අවශ්‍යතාවයක් තිබුණා අපිට. ඔබට ඒ අවශ්‍යතාවය තියෙනවද? නිවන් දැකීමේ අවශ්‍යතාවය තියෙනවද? තාම විඥානේ ගේ පටලවන් ඉන්නවද? තාම විඥානේ ළමයි පටලවන් ඉන්නවද? ළමයින්ගේ ළමයි පටලවන් ඉන්නවද? භෞතිකත්වයෙන් යුතුකම් වගකීම් ඒවත් හරින්න කියන එක නෙමෙයි කියන්නේ. දැන් ළමයට හැමදාම ඔබ ගෙදරට යනකොට චොක්ලට් එකක් ගෙනියන එක නොකර ඉන්න කියන එක නෙමෙයි මේ කියන්නේ අතහරින්න කියලා. විඥාන පටලැවිල්ල ලියාගන්න චොක්ලට් එකට දෙකක් ගෙනියන්න විඥාන පටලැවිල්ල නැති කරගෙන. ළමයා අතහරිනවා කියන්නේ ළමයට දාන සල්ලි නතර කරනවා කියන එක නෙමෙයි. ඒ වගේ දෙකක් සල්ලි දාන්න විඥාන පටලැවිල්ල අතහරින්න. ස්වාමියා භාර්යාව අතහරිනවා කියන්නේ ඒගොල්ලෝ මේ 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 යුතුයකම් වගේ කේ මිෂ්ට කරන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒ වගේ දෙකක් අතහරින්න. ආධ්‍යාත්මික පැටලවිල්ලක් අතහරිනවා මිසක් භෞතික පැටලවිල්ලක් අතහරිනව නෙමෙයි. මේ ගොඩාක් අය මේ භාවනාවට එවන්නේ නැත්තේ මහත්තුරු නෝනලා. මොකද මුන් භාවනා කරන්න ආපු ගමන්ම ගෙදර වෙන කාමරයක් හදාගන්නවා. ඊට පස්සේ මහත්තයාට කෙලින්ම වෛරය එන්නේ ගෑනිත් එක්කට වඩා හාමුදුරුවොත් එක්ක. දැන් කිසිම ડોක්ටර් කෙනෙක්ගෙන් පිරිමි ડોක්ටර් කෙනෙක්ගෙන් විශේෂයෙන් හාමුදුරුවෝ කෙනෙකුට බෙහෙත් ගන්න බෑ. බද්ධ වෛරයි හාමුදුරුවොත් එක්ක ડોක්ටර්ස්ලා ගොඩක් අය. ඒකට හේතුව ඒගොල්ලන්ගේ ගෑන උදවිය බණ අහන්න යනවා උන්ට කන්න නෑ. දොස්තරට ගෑම හදලා ඉවරලා ෆ්‍රිජ් එකේ දානවා. දාලා ගෙරියන භාවනාවට. ඉතින් දොස්තරට යකා කන්න තරහයි. ගෙදර එනකොට ගෑණිනේ ගෙනි බණ අහන්න ගිහිල්ලා. හාමුදුරුවෝ සංහතියත් එක්කම තරහයි. බේතක් ගන්න හරි බයහනකයි ડોක්ටර් කෙනෙක්ගෙන්. එහෙම වෙච්ච අවස්ථා ගොඩක් තියෙනවා මට. කලාතුරකින් එක්ක නැද්ද දෙන්නේ කින්න හොඳ ඔක්කොට මෙහෙම කියන්න හොඳ නෑ. එහෙම එකක් තියෙනවා. බේත ලිවුර ලියන්න ආක බලන් මේක බාංශින් අරන් බොන්න කියලා දෙනවා. නෑ නෑ එහෙම දොස්තරලා කරන්නේ නෑ. මොකෝ එහෙම මොකෝ කරන්නේ නැද්ද? දොස්තරලා සාමාන්‍ය පුතජනේ උන්ට ගේන්නියව තරහා යනවා. අපහසුතාවපත් වෙනවා, ස්ට්‍රෙස් තියෙනවා, ඔක්කොම තියෙනවා ඒගොල්ලන්ටත්. ඒව නැත්තේ නෑ. එහෙම දවසක් ડોක්ටර් කෙනෙක් එහෙම කිව්වත් එක්ක වැඩි වැඩි කතා ගැව්වොත් එහෙම මම වැරදි බේතල් ලියලා දෙනවා ගුවා. මගුව යකෝ ඒක නම් කරන්න එපා, තෝ අපායයි කියලා. උඹට කරන්න බැරි නම් වෙන ડોක්ටර් කෙනෙකුට බලා ගන්න කියන්න කියලා යවන්න කිව්වා. වැරදි කරන් කරන්න එපා ගුවා. අර මේ ඉන්නවා අර වැරදි බේතක් ලියලා අපායේ ගියපු අර චක්කුපාල හාමුදුරුවෝ ඇස් දෙකම් කළා මුදල් දෙන්න වෙයි කියලා ඇස් දෙක තාම හොඳට පේන්නේ නැහැ කියලා කිව්වා. ඇති පේන්නේ කියලා පේන්නේ නැති වෙනවා බේද දැම්මා. ඇස් දෙක අන්ධ වුණායි මිනිස්සේ. එතකොට චක්කුබාල හාමුදුරු රහත් වීමයි ඇස් දෙක අන්ධ වීම එකවර සිද්ධ වුණා කියලා ඔය කතාව තියෙන්නේ. මම කතා ඒ නිසා ඒ කර්ම විපාක. කර්ම විපාක. එස හැම දෙයකටම කර්ම විපාකයක් තියෙනවා. හරිය සැලකිල්ලෙන් වැඩ කරන්න ඕන මොන ශේස්ත්‍රේ මොන දේ කළත්. එස චිත්ත ආවේග තමයි හැම කෙනෙක්ම අකුසලයට පත් කරන්නේ. ඒ නිසා මිත්‍යා සිත පිහිටවා ගන්න එපා. ඒක ඒක තමයි ලෝකෙම තියෙන ලොකුම කලහ, ලොකුම යුද්ධේ, ලොකුම සතුරුකම. මිත්‍යා දන නරක දන සිත පිහිටවා ගන්න එපා. යහපත් සිතවිලි මිනිසා දිනු කරවයි. යහපත් සිතවිල්ලෙන් අපි ජීවත් වෙන්න ඕන. හරියන්නේ නැත්නම් අතහැරලා දාන එච්චරයි. තේරුණා නේද? දැන් මට උනොත් බැනමැන ඉන්න ඕනේ. හරියන්නේ නැත්නම් හොඳ කෙනෙක් හොයාගෙන බනහන්නකෝ. නේද? හරියන්නේ නැත්නම් හොඳ කෙනෙක් අහන්න බනහන්න. නෑ නෑ එහෙම බෑ. මූ ධර්ම විකෘති කරනවා මූට ගහන්න ඕන කියලා ගැහුවොත් ආන්න එතකොට අර ඊශ්‍රායලයේ ගන්න පියවර අපිත් ගන්නවා. දන්න භාෂාවෙන් අපිත් කතා කරනවා. මොකද හේතුව අපි හොඳම හොඳත් නැහැ, නරකම නරකත් නැහැ. හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. හොඳත් නැති නරකත් නැති මොකක්වත්ම නැති අය. ඒ නිසා ඕනම தත්වයකට යන්න පුළුවන්. ඒ නිසා අර මුල් ගුරුතුමාට ලියපු ලියුම ඒබ්‍රහම් ලින්කන් මහත්තයා, ඒක හොඳට මට මතක තියෙනවා. රළු මිනිසුන් රළු ලෙසත්, මෘදු මිනිසුන්ට මෘදු ලෙසත් සලකන්නට මගේ පුතාට උගන්වන්න. ඒක තමයි ලස්සන ලියුම. ඒව තමයි ඇමරිකාව අනුගමනය කරන්නේ. ආයෙ හොඳ නම් හොඳයි, නරක නම් නරකයි. ඒ වගේ දේවල් තියෙනවා. එහෙම නැත්තම් පින්නතුනේ මොකද වෙන්නේ? එහෙම වුණොත් මේ ලෝකේ අසද්ධර්මයේ තමයි ලෝකේ බලවත් වෙන්නේ. ඒ නිසා මගේ තව කීමක් තියෙනවා ඊට වඩා වෙනස්. ඒ වගේ එකක් කවුරු හරි කියලා තියෙනවා කියලත් මට හැඟෙනවා. මට මතකයක් තියෙනවා කවුරු හරි. අසත්පුරුෂයාට වඩා දරුණු විය යුතුයි සත්පුරුෂයා කියලා. ඒ කියන්නේ නරක මිනිස්සුන්ට වඩා නපුරු විය යුතුයි හොඳ මිනිස්සු කියලා. එතකොටයි මේ ලෝකේ හොඳ පවතින්නේ කියලා. එහෙම එකක් තියෙනවා. හැබැයි තියෝව නුවණින් බාර ගන්න ඕන දේවල්, වඩා බැලන්ස් කර ගන්න ඕන දේවල්. ඒත් අන්නේ ක්‍රමයට තමයි වෙන්නතුනි මේ ලෝකේ ධර්මය ප්‍රචලිත වුනේ. එහෙම නැත්තම් මේ ලෝකේ ධර්මය ප්‍රචලිත වෙන්න ඉඩ දෙන්නේ නැහැ ලෝකේ. ලෝකෙ මිත්‍යා දෘෂ්ටිකයෝ, අධර්මිෂ්ඨ බලවේග. ඒ ක්‍රමයේ භාවිතා වීමෙන් තමයි ඒවා ඉවසාගෙන දරාගෙන මෙහෙයක් කරපු නිසා තමයි ලෝකේ සද්ධර්මයේ මෙහෙවුනේ. හැබැයි මේ එන්නේ එන්නම අධර්මිෂ්ඨ බලවේග ලෝකේ වැඩි වෙනවා. ප්‍රඥාවන්තයෝ වනගත වෙනවා. දැන් බලන්න මේ සද්ධර්මයක් අහන්න, ජීවිතේ අවබෝධ කරගන්න, නිවන් දකින්න, මාර්ගඵල ලබන්න බස් හෝල්ට හේක සෙනග නැහැ. කවුරු හරි ගායකයෙක් හරි මොකෙක් හරි එකේ කඩබෙරයක් හරි ගිටාර එකක් හරි ගැහුවනම් එතන ඉන්නවා 500,000. ඒ සලාමක අදහස් වලින් පිරි ධර්මයේ ඇතුලේ වුණත් නිකන් ආශිර්වාද පූජාවක්, ධාතු ප්‍රදර්ශනයක්, පොඩි මොකක් හරි එහෙම එකක් කරන්න ඒකට ඉන්නවා. මොකද වස්තුලාභ ඒවා මේ ඔක්කොම ලැබෙන්න මේ පූජාවක් කර. ඒ දෙක තුනම සමාජය තුළට කෙරෙන්න ඕන. දැන් දලයි ලාමා වහන්සේ හරි හම්බ වෙන්න යන්නේ මේ ධර්මයක් දර්ශනයක් අහන්න නෙමෙයි, ගොඩක් දෙනේ බ්ලෙස් එක ගන්න. බ්ලෙස් එකට යන්නේ. ඒ නිසා ආධ්‍යාත්මය දියුණු කරගන්න එක, ආධ්‍යාත්මය ගොඩනගා ගන්න එක. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ ඥායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. දුෂ්ප්‍රඥාන්ට මේක තේරෙන්නේ ප්‍රඥාවන්තයන්ට. මේ ඇත්තන්ට වයස නිසා හරි, උගත්කම නිසා හරි, ජීවන අද්දකීම් නිසා හරි ප්‍රඥාව උදා වෙලා තියෙනවා. ආඩම්බර වෙන්න එපා. ගමන ස්ටාර්ට් කළා විතරයි. තේරෙන නැත්තම් ඔතන අර සීලමදේ වගේ නේද? පීඩියොත් එහෙම. එහෙනම් හරි ආමුදුර කිව්වනේ අපි නියම තැනක ඉන්නේ කියලා. නියම තැනක ඉන්නේ ගමන ස්ටාර්ට් කරන්නේ. ඉනිමගේ නගින්න පටන් ගත්තා. ඒ නිසා ඇත්තන්ට ජීවිතේ ප්‍රඥාව උදා වෙලා තියෙනවා. දර්ශනෙන් අවබෝධයෙන් සියල්ල පරයා යන්න. මේ ආනන්ද හැඳුරු කියන වචනත් ඉක්මවා යන්න. මේ වචන පල්ලෙහා ඉඳගෙන ඔබ ඉහළට තල්ලු කරනවා. පහලින් තල්ලුවක් දුන්නාම උඩට යන්න එයා දැනගන්න ඕන. වචන ටිකක් පල්ලෙහා තියෙන්නේ. නැත්තම් උඩින් ඉඳගෙන ලණුවක් දානවා. ඒක එල්ලෙන්න තමයි දැනගන්න ඕන. එල්ලිලා ඒ ලණුව දෙකේ උඩට කොහොම හරි එන්න ඕන. මග කියා දෙනවා. කොහොමද හිත නිදහස් කරගන්න ඕන කියලා. දැන් වැටහිච්ච අයත් ඉන්නවා, වැටහුන් නැති අයත් ඉන්නවා මෙතන. ඒ වැටහුනේ කාලයක් ධර්මය අහපු නිසා, විචාරශීලී බුද්ධියකින් බලන නිසා, නොවැටුනේ අනවබෝධය නිසා, අපහැදිලිතාවය නිසා. ඒ අපහැදිලිතාවයක් යම් තැනක තියෙනවා නම්, ඒ හැම තැනක්ම පැහැදිලි කරගත යුතුව ඇත. අපි සදාකාලික අපහැදිලිව සිටිය යුතු නොවේ. එච්චරයි. පැහැදිලි කරගන්න පුළුවන් ගොඩාක් දේවල් නැවත නැවත ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට තනිව කල්පනා කිරීමෙන්, කොහෙන් හරි අහපු තැනකින් එකක් හරි ගැළපීලා හරි, එහෙම නැත්නම් තමන්ගේ නිර්මාණයකින් හරි, තමන්ට එතන ඒ ගැටලුව निराකරණය කරගන්න හැකියාව ලැබෙනවා. සත්‍ය අවබෝධය කියන්නේ මණිකක් හොයාගෙන පතල් කනින කෙනෙක් වාගේ. පතල් කනින කෙනා හරියට මණික් ගලක් දැකලා හොයාගෙන ඉලක්කයට හාරගෙන යන්නේ නැහැ නේද? එයාට පොඩි පොඩි සිස්ටම් එයා භාවිතා කරනවා. මේ මේ ඉල්ලම් පාරවල්, මේ කැටයම් පාරවල්, මේ මේ වතුර තියෙන පාරවල්, මේ 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 ටයිප් එකේ තියෙන්න පුළුවන් ඉල්ලම් කියලා. අර ඒ වගේ පොඩි පොඩි හොඩුවා ඔස්සේ මිස යනවා මිසක් ගල් දැකලා යනවා නෙමෙයි. ඉතින් මේකත් එහෙමයි. නිවන් දැකලා යන්න පුළුවන් නේ. ඉතින් නිවන් දකින්න ඕනේ නෑනේ. නිවන් දැක්කේ නැති නිසා පුංචි 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 හොඩුවාවන් ඔස්සේ යනවා. ඉස්සගෙන එක මොහොතක තමගේ ජීවිතේ කණිපිට ගහනවා. අර ගෑස් ටැංකියේ ඇතුලේ ඔක්කොම ටික තෙරපිලා ගෑස් තියෙනවා. එයාට හැබැයි එක තැනකින් කොහෙන් හරි රිලීස් වෙන්න අවස්ථාවක් ලැබුණොත් මොකද වෙන්නේ? ගලක් කොണ്ടി යනවා. ඒ වගේ තමයි ඔබත් මේක අර මඤ්ඤමාණයෙන් මෙහෙම හොතර ගෑස් එක හිර කරලා දෙන්නේ. ඉතින් මේක කොහෙන් හරි දැනක සිදුරු කරන්නයි ඕන. අන්න එතකොට අර සක්කායි කියන්නේ අර ලික්විඩ් එකක් වගේ, එහෙම නැත්නම් පව එකක් වගේ තිබිච්ච ගෑස් එක. තේරෙන්නේ? දැන් ගෑස් ටැංකිය හොල්ලලා බලනකොට වතුර වගේ මොකද්ද එකක් තියෙනවා. ඒ වුණාට වතුර වගේ එකක් ඇවිල්ලා නෙමෙයි ලිපපත්තු වෙන්නේ, තනිකර මේ දුමක් ඇවිල්ලා, ශක්තියක් ඇවිල්ලා. ඒ වගේ තමයි මිනිස්යාගේත්. ශක්ති විශේෂයක් ගොනු කරගෙන ඉන්නේ. ඔය කොයි වෙන් හරි සිදුරු කරපු ගමන් අර පුජ්‍යලයා කියන කෙනා බැලුම් බෝලේ හොවම බහිනවා. අර පාරිපුම්බල තියෙන බැලුම් බෝලයක් උදාහරණයට ගන්නකො. මේ පොඩි බබාලා වගේ පුම්බල තියෙනවා. එහේකට යතුරු කට්ටකින් කොහෙන් හරි යන්නාම එයාව චූස් ගාලා බහිනවා. ඉතින් මිනිස්සයත් ඔහොමයි. මිනිස්සයා අර කියන ලද කෙලෙස් වලින්, මානයන් වලින්, සක්කායෙන් පිපිලා ඉන්නේ. මනසින් පිම්බිලා ඉන්නේ. ඔබේ උලම් බහිනවා. ඊට පස්සේ කෙනෙක් පුජ්‍යලෙක් නොවන හැටියට වෙනවා. දැන් ඔය සම්භාවනීයකම කියන එක හරි ඔළුවේ දාගෙන ඉන්නේ තේත් එහෙමයි. ඒක පවා මේ ඔළුවේ තියාගෙන ඉන්නේ අර පිම්බිල්ලෙන් තමයි. ඈ අපි මේ සම්භාවනීයයි අසම්භාවනීයයි සම්භාවනීයයි කියලා ගන්නෑ. ඔක්කොම ධ්වනියක් යන්නේ, ශබ්දයක් යන්නේ, ශබ්දයට දෙන අර්ථයක් තියෙන. කිසිම දෙයක මේ ස්ථීරසාර දෙයක් නෑ. පලාතකට සම්භාවනීය දේ තවත් පලාතකට අසම්භාවනීයයි. යම් ආගමකට උත්තරීතර දේ තමහර අයට පෙන්වන්න බෑ. දැන් බුදුහාමුදුර අපිට උත්තරීතර වුණාට, සම්භාවනීය වුණාට අනිත් අයට සම්භාවනීයයිද? නෑ, පෙන්වන්න බෑ. ඒ ලෝකෙ හැටි එයා ගත්ත විදිය, එයාට උගන්වපු විදිය, එයාගේ විඥානේ දාපු විදිය. රූපයක් පෙන්වලා වෛර කරන්න ගන්නවා. උනුත් ඒ විදියට බාරගත්තා. දැන් ඔය යාපනෙත් එහෙමයි. සිංහලයා පිළිබඳව වැරදි දෙයක් ඔළුවට දාලා. උඹ මරන් කන්න ඉන්න જાතියක් හැදිරු උන්ට පේන්නේ. ඉතින් අපිට හිතා ගන්න බෑ. ඒ ඔළුවට දාපු ඒවා. විඥාන ප්‍රශ්න. ඉතින් අපිත් ඔළුවට දාගත්ත පොඩි පොඩි දේවල් තියෙනවා. ඒවත් සෝදලා තියාගන්න ඒ ඔක්කොම කුණු සෝද ගන්න පවිත්‍ර කර ගන්න. ධර්මයේ කියන්නේ එක වචනයකට ගොනු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, එක කාරණයකට ගොනු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගයක් ගෘහයක් කියන්නේ එක කාරණයක් නෙමෙයි. කාරණා ලක්ෂ ගානක වැලි කෝටි වැලිකට ප්‍රකෝටි ගානක එකතුවක්. ඒ වගේම ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය සද්ධර්මය කියලා කියන්නේ වචන දහස් ගානක ලක්ෂ ගානක එකතුවකින් හැදෙන අවබෝධයක්. දැන් මං සායනාංශ බණ කියනවා කියලා දේශනා කරලා තියෙනවා නේද වචන කෝටි ගාන? අන්නේ කෝටි ගාන එකට එකතු කරාම ඔබේ ජීවිතේ ගොඩ නැගෙනවා. සැබෑ නිවහන ගොඩ නැගෙනවා, ආධ්‍යාත්මය ගොඩ නැගෙනවා. ඉතින් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සුභාත්‍යය. අද දවසේහි පින් ඇති දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ ජයන්ති පෙරේරා පින්වත් මහත්මිය. එතුමන්ට සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු රාශියක් තිබෙනවා. අරමුණු බවට පත්වන්නේ මීට වසර දෙකකට පෙර ආතුවා පාතරෙන් සමුගත්ත නිමල් පෙරේරා පින්වත් මහත්මා. එතුමන් සමුගන්න සුළු වේලාවකට කලිනුත් දුරකථනයෙන් වීඩියෝ කෝල්යක් අරගෙන මට කතා කළා. එතුමන් එක මම කතා කරා. එතුමන් මරණයට හිත හදාගත්ත කෙනෙක්, ජීවිත අවබෝධයෙන් හිටපු කෙනෙක්, ධර්මයත් අහපු කෙනෙක්. ඉතින් එතුමන් කිව්වා මට සායනාසනේ යන්න මොකුත්ම බයක් නැහැ, මම හිත හදාගෙන තියෙනේ කියලා. බලන්න එහෙම කියපු එක එතුමන් හොඳ කල්පනාවෙන් සිහියෙන් යුක්තව මට එහෙම ප්‍රකාශ කළා. ඉතින් එතුමන් සමුගෙන වසර දෙකක් සිහිපත් කරගෙන ඔක්තෝබර් 17 වන දිනට ඒ දින එතුමන්ගේ 76 වෙනි ජන්මදිනය නිමිති කරගෙන එතුමන්ගේ භවගමන සුගතිගාමි වේවා, මේ කරන ලද කුසල කර්මයේ බලයෙන් ඔහුට ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණ අවබෝධය සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව තමයි මේ පින්කම සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් එතුමන්ට ඒකාන්ත වශයෙන්ම භවගමන සැපවත් වෙන්න, කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබෙන්න, සද්ධර්ම ඇසුරේ නිවණින් සැනසෙන්න මේ අපේ ධර්මානුශාසනා කුසලය පින්පඳුරක්ම වේවා, අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ ප්‍රාර්ථනා කරන්න කල්පනා කරනවා ඔක්තෝබර් 3 වන දින උපන්දිනය සමරන අර්ජුන පෙරේරා පුතුට සහ නොවැම්බර් 4 වන දින ජන්මදිනයේ දින ශ්‍රියාන් පෙරේරා පුතුණුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂත් කරනු ලබන අධ්‍යාපන කටයුතු වේද, රැකී රක්ෂා කටයුතු වේද පවුලේ හැමදෙනාටමත් තුන්වන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. උපන්දිනයේ සමරන හැම දිනාටම හොඳ සුබ උපන්දිනයක් වේවා, තුන්වන්ගේ ආශිර්වාදය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත් සද්ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත්, එම පින්නතුන්ගේ පවුලේ සෑම සිළු දිනාටමත්, රටවාසී ලෝකවාසී සෑම සිළු දිනාටමත් සද්ධර්ම අවබෝධයේ සැලසේවා, ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා, සියලු යහපත වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ දායකත්වය දක්වමින් කටයුතු කරනු ලැබුවේ ජයන්ති පෙරේරා පින්වත් මහත්මිය. එතුමියගේ සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු වෙල සෙමිෂ්ඨ සිද්ධ වේවා. එතුමියටත් සද්ධර්ම අවබෝධයත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත් සැලසේවා, සියලු යහපත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලෙස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම් බලම්.
ආයුරෝග්‍ය සම්පත්තේ පඤ්ඤාවන්තස්ස හේතු චතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතෝ.